ගෞරවනීය මහා සංඝරත්නයේ නවසරයි මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ භාවනා වැඩසටහනේ 4 වෙනි ධර්ම සාකච්ඡා වාරයේ සඳහායි සෝදානම් වෙන්නේ. සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවතුමු. සාදු සාදු සාදු. මම සුපුරුදු පරිදි ලියනගේ මහත්මයාගෙන් ඉල්ල සිටිනවා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. අද ලිඛිත ප්‍රශ්න 17ක් තියෙනවා. 16ක්ම භාවනාවට අදාළ ප්‍රශ්න ස්වාමීන් වහන්ස. අවසරයි ස්වාමීන් වහන්ස. ගරු ස්වාමීන් වහන්ස මම ආධුනික යෝගිනියක් වන අතර ආනාපාන සති භාවනාවටද නවකයෙකු වෙමි. මම ආනාපාන සති භාවනාව කරන විටදී හුස්ම රැලි 15ක් 20ක් අතර පවත්වාගත හැකිවන අතර භාවනාව කරන කාලය තුලදී නාසයේ කම්පනය වීමත් නාසය අග්‍රයේ පීඩනයක්ද දැනෙනු ඇත. ආනාපාන සති භාවනාවෙන් මිදී එම මොහොතේම සක්මන් භාවනාවට පැමිණෙන විටදීද නාසයේ අග්‍රයේ පීඩනය විනාඩි 10ක් 15ක් අතර කාලයක් දැනෙනු ඇත. මේ මෙසේ සිදුවන්නේ මම භාවනාව කිරීමේ වැරැද්දක්ද ඒ එසේනම් ඒ වළක්වා ගන්නේ කෙසේදයි පැහැදිලි කර දෙමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවපත්මි. තෙරුවන් සරණයි.
ඔය වගේ දේවල් හිතින්න පුළුවන්. ඒ කියන්නේ ඒ තරම්ම මේ يعني බරපතල විදිහට ගන්න එපා. මොකද ඒ කියන්නේ අපි අර අවධානය මේ හොඳට යොමු කරාම උවමනාවෙන් ඒ ප්‍රදේශයට නිකන් ටිකක් තද කරලා තියන් හිටියාම ඊළඟට නිකන් අර මාස්පිඩු පෙරලනා වගේ ගතියක් නිකන් ඇත්තටම ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. අර අපි ටිකක් ව්‍යායාම කළා ඔය දේ කිරීම නිසා, අපි උත්සාහයෙන් ඔය දේ කිරීම නිසා ඔහොම දෙයක් මතුවෙන්න පුළුවන්. හැබැයි අපිට කාලයක් යනකොට අහු වෙනවා මේ අනායාසයෙන් මේක බලන්නේ කොහොමද කියලා ඒ රටාව අහු වෙනවා. ඒක ඉතින් අර එක පාරටම අහු වෙන්නේ නැහැ. තමන් ඉතින් සෑහෙන්න ටිකක් වැරදි තමයි නැගිටින්නේ. මුල් කාලයේදී මේ ඔය ප්‍රශ්නේ හිටිනවා. දැන් මට මතකයි මමත් ඔය දේ කරන්න ගිහිල්ලා මට ඇත්තටම නිින්ද ගියෙත් නැහැ. මොකද මේ නිදා ගන්න ගිහිල්ලත් මේක බලනවා. ඉතින් නිින්ද ගියෙන්නේ නැතුව මාර මේ වදයක් වින්දා. ඉතින් හැබැයි ඕක කාලයක් යනකොට හරියනවා. මේ මොකද අර තමන් තේරුම් ගන්නවා මෙන්න මේ පමණට මම අවධානය යොමු කරා නම් මේ හොඳටම ප්‍රමාණවත් කියලා. මුලදී අපිට ඕක තේරෙන්නේ නැහැ. මුලදී ඉතින් අපි හරිම දරුණු විදිහට වෑයම් කරනවා. අපි උනන්දුවත් හොඳටම වැඩුණාම ඉතින් හරි අමාරුයි. පස්සේ ගානට තේරෙනවා මේකේ අවශ්‍ය පමණට විතරක් මේ වීරය යදන්න. හරියට අර බුදුරජාන් වහන්සේ එහෙම විස්තර කරන්නේ මේ දැන් අපි ගිටාර් එකක් වයලින් එකක් අහර මෙහි පාවිච්චි කළා මේ නිවැරදි ස්වරය ගන්න ඕනේ නම් ඒ කම්බිය තද කළ යුතු යම්සි නියම ප්‍රමාණයක් තියෙනවා. අපි ඒක ඕන්ට වඩා තද කළොත් ඒත් මේ නියම ස්වරය එන්නේ නැහැ. ඕන්ට වඩා අඩුවෙන් තද වුණොත් ඒත් නියම ස්වරය එන්නේ නැහැ. අන්න ඒ වගේමයි මෙතනත්. අපි මේ ගාන්ටේ අදාළ පමණට විතරයි මේ වැඩේ කරන්න ඕනේ. ඒක හැබැයි වැරදිමයි අපි අල්ලගන්නේ. ඒ නිසා බරපතල විදිහට ගන්න එපා. ඔක දවස්සක් දෙකක් තව යනකොට Tamanට ඔක මේ ක්‍රමයේ අහුවෙලා ඔය තියෙන බාධාව දුර වෙලා යාවි. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනාව කිරීම සඳහා තැන්පත් වූ විට පාද පොළවෙහි ගැටෙන ස්වභාවය හා අසුනේ තැන්පත් වී සිටින අයුරුත් දැන දනිෂ් නැමී ඇති අයුරුත් නිරීක්ෂණය කෙලෙමි. වැඩි වේලාවක් යාමට පෙර ආශ්වාස ප්‍රශ්වාස සිදුවන අයුරු අත්දැක්කෙමි. ආශ්වාසයේ ප්‍රශ්වාසයට වඩා සියුම් බවත් සිසිල් බවත් දැනුනි. ප්‍රශ්වාසයේ ආශ්වාසයට වඩා ක්‍රමයෙන් දිග වූ අතර වම් නාස්පුඩුවේ මෙය ප්‍රකට විය. එමෙන්ම ප්‍රශ්වාසය පිටවීමේදී රැලි සහිත බවක්ද දැනුනි. මේ අයුරින් පැය භාගයක් පමණ සිත වෙනත් අරමුණකට නොගොස් ආනාපාන සතිය කෙරෙහි සිත තබාගත හැකිය. නිවසේදී හැකි හැම අවදිනකම උදේ පැය භාගයක් පමණද රාත්‍රී පැය භාගයක් පමණද භාවනා කරන්නෙමි. මෙසේ මාස 6ක් පමණ කාලයක් සිටම ආනාපාන සති භාවනාව හුස්ම දෙස නිරීක්ෂණය කරමින් සිටින්නෙමි. ඉදිරියට යාම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
හොඳයි, ඇත්තටම උත්සාහයක් දරලා තිනවා. දැන් කරගෙන යනකොට බලන්න දැන් අපිට ආනාපාන සතියේ වැටෙන්නේ මුලදී ගොරෝසු කොටස. ඒ කියන්නේ අපි හිතමු දැන් මේක නිකන් ප්‍රස්ථාරයක් නම් මේ වගේ තියෙන ප්‍රස්ථාරයක් නම් මේ ප්‍රස්ථාරය අර මුද මැද තියෙන කොටස තමයි අහු වෙන්නේ. මොකද ඒ හරිය තමයි වැඩි සංවේදී බවක් තියෙන්නේ. නමුත් ටිකක් වෙලා යනකොට අපි උත්සාහ කරන්න ඕනේ මේ අපිට අහු නොවෙච්ච මුල් කොටසත් අල්ලගන්න උත්සාහත් වෙන්න ඕනේ. එතකොට අපි ආස්වාසය පටන් ගන්න මොහොතෙදිම ආස්වාසය අල්ලගන්න පොඩ්ඩක් අපේ අවධානය අර කලින් තිබිච්ච සාමාන්‍ය අවධානයට වඩා පොඩ්ඩක් අපි බලන්න ඕනේ කොහොමද මේ මට දැන් අහුවෙච්ච ප්‍රමාණයට වඩා දැන් අහුවෙච්ච පරාසයට වඩා ඊට පොඩ්ඩක් කලින් මම මේක අල්ලගන්න බැරිද? ඊට පොඩ්ඩක් කලින් මට මේකට සංවේදී වෙන්න බැරිද කියලා උත්සාහත් වෙන්න ඕනේ. එහෙම දරන උත්සාහය හරහා අපිට මුල කොටස විතරක් නෙමෙයි අග කොටසත් අහුවෙන්න පටන් ගන්නවා. ඒ හරහා තමයි අපිට පුළුවන් මේ ආස්වාසයේ මුල මැද අග කියන මේ සම්පූර්ණ ආස්වාසය. බුදුරජාන් වහන්සේ කියන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති. මේ ආස්වාසයේ මුලුල්ලම දැකගනිමින් මුල කොටසත් මැද කොටසත් අග කොටසත් කියන මේ මුලුල්ලම දැකගනිමින් අපි එක්තරා අන්දමක හික්මීමක් කරනවා. මුල් අවස්ථාවේදී අපි නිකන් සාමාන්‍ය මට්ටමේදී දැනගැනීමක්. දැන් කියන්නේ සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. ඊළඟට දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. පජානාති කියන්නේ මේ දැනගන්නවා. හැබැයි ඊළඟ අධ්‍යයන වලදී එන්නේ අස්ස සිස්සාමීති සික්ඛති. අපි මේ සඳහා අපිව හික්මව ගන්නවා. මේ අපි බලන ආකාරය හොඳට අපි හරියන විදිහට අපි ඒකට අනුග්‍රහ කරනවා. මුලත් හොඳට බලා ගන්න උත්සාහත් වෙනවා, මැද කොටසත් හොඳට බලා ගන්න උත්සාහත් වෙනවා, අඟ කොටසත් හොඳට බලා ගන්න උත්සාහත් වෙනවා. එක්තරා අන්දමක හික්මීමක් මෙතෙන්දි තියෙනවා. අපේ හිත වෙන වෙන අරමුණු වල ගියොත් මේ ආස්වාසයේ චක්‍රයේ කොටස් මගහැරෙනවා. ඊළඟට අපේ කොටස් අපේ හිත වෙන වෙන තැන් වලට ගියොත් ප්‍රස්වාසයේ මේ චක්‍රයේ සිද්ධ වෙන ඇතැම් කොටස් මගහැරලා යනවා. ඒ නිසා අපි අර මේ මුළු චක්‍රයේම දක්නා සුළුව මුළු චක්‍රයේම අපේ සතියට හසු කරගන්නා සුළුව අපි උත්සාහත් වෙනවා. ඉතින් මේ විදිහට කරගෙන යන්න එතකොට තව දුරටත් මේ ආස්වාස ප්‍රස්වාසයටම හොඳට යෙදිලා නැඹුරු වෙලා බලන්න හැකියාව ලැබෙනවා.
අවසරයි ගරු ස්වාමීන් වහන්ස, මාගේ මූලික මටහන ආනාපාන සතියයි. අද දින පැයකොත් විනාඩි 30 බැගින් උදේවරුවේ සහ දවල්වරුවේ භාවනා කළෙමි. හුස්ම සංසිද්ධිය ඇති බවක් දුටුවෙමි. හුස්ම ගන්නා බව දැනුණද ඇතුල් වීම හා පිටවීම නොදුටුවෙමි. සමහරක් අවස්ථාවල පිටවන හුස්ම පමණක් දැනුනි. තවත් සමහරක් අවස්ථාවල ඇතුල්වන හුස්ම හා පිටවන හුස්ම දැනි ටික වේලාවකින් නොදැනියයි. කයේ සැහැල්ලු බවක් දැනුනි. පැය එකමාර කාලය තුලම කය පවත්වා ගැනීමේ අපහසුයක් නොවිය. ශබ්ද ඇසුනි. සිතුවිලිද පැමිණෙයි. අරමුණෙන් සිත බැහැරව ගියේද ඉක්මනින් ඒ බව දනී. නැවත මූල කමටහටම සිත යොදමි. ඊතා හොඳින් සිත පිහිටව අවස්ථාවල කටට කෙල්ල උණයි. තොලෙන් පහළට වැටේ. දෝකියා ඉක්මනින් කෙල ගිලින්නේමි. සමහර අවස්ථාවල දිග සුසුමක් පිටවේ. ගරු ස්වාමින්වහන්ස, මා කෙරෙහි අනුකම්පාවෙන් මේ අවස්ථාවන් පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන මෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
හොඳයි, වැඩේ හොඳටම කෙරලා තියෙනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. මොකද කියන්නේ මේ කියන්නේ කරලා තියෙන විදිහ නිවැරදි කරලා කෙරීගෙන ගිහිල්ලා තියෙන නිවැරදි. ඒ නිසා තමයි ඔය කටට කෙල වුණන ඒ වැඩේ වෙලා තියෙන්නේ. ඉතින් ඕක මේ බරපතල විදිහට ගන්න එපා. ඕකත් මගහැරලා යනවා. අර මොකද ඔය දැන් අපි හොඳට ආනාපාන සතිය දෙනකොට මොළයේ ඇතම් කොටස් හොඳට සංවේදී වෙනවා. උත්තේජනය වෙනවා. උත්තේජනය වුණාම ඒ හරහා කටට කෙල වුණනවා. සමහරවිට මේ මූණේ යම් යම් තැන් නලියන්න පටන් ගන්නවා. කම්පණය වෙන්න පටන් ගන්නවා. ඔය වගේ নানা ප්‍රකාර දේවල් සිද්ධ වෙනවා. හැබැයි ඔය මුල් කාලේ විතරයි. දවස් කීපයක් යනකොට ඔකට හොඳට හුරු වෙනකොට ඔවා මගහැරලා යනවා. ඒ හින්දා කිසිම මේ ඔවා බරපතල විදිහට ගන්න එපා. දවස් කීපයක් යනකොට දැන් තව ඔය කෙරලා තියෙන දේ ওই විදිහටම කරන්න. කිසිම වෙනසක් කරන්න නැතුව ওই විදිහටම කරගෙන යන්නයි තියෙන්නේ.
අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මුල් දින තුනේම භාවනාවට වඩා වෙනසක් ඊයේ හවස අත්දැකීමට සිදුවිය. පෙරදී හුස්ම ආශ්වාස ප්‍රශ්වාස ලෙස තරමක් අපහසුයෙන් මෙනෙහි කළද මෙම භාවනා වටයේදී පමණක් මෙසේ පහත පරිදි සිදුවිය. මෙම භාවනා වටයේදී විනාඩි 40ක් එක දිගට සිටීමට හැකි වූ අතර අනෙක් භාවනාවට සියල්ලම විනාඩි 20ක් 30ක් අතර කාලයකට සීමා විය. විනාඩි 40ක භාවනාව මෙසේ විය. මුහුණ ඉදිරියේ නලර ප්‍රදේශයේ වාගේ එක් ඉලක්කගත ස්ථානයකට මුළු සිරුරම නාභිගත වී තිබුණි. නලලද නාසයෙන් උඩද මුහුණින් පැත්තකටද යන්න හරියටම පැහැදිලි නැත. ඒ භාවනාව අනෙක් භාවනා වට සියල්ලෙන් වෙනස් විය. එම ඉලක්කගත ස්ථානයට දැඩිව අවධානය යොමු කළ අතර ඊට පිටුපසින් වාගේ හුස්ම රැල්ල එහා මෙහා ගමන් කරන ආකාරයත් සිරුරේ දැනෙන වේදනා අවට ශබ්ද සියල්ල පාලනය කරගත හැකි මට්ටමේ තිබූ ලෙසත් හොඳින් තේරුණි. තව වේලාවක් භාවනායේ සිටීමටද හැකියාවක් තිබුණි. නමුත් ඉන්පසු භාවනාව වටවලදී ඒ අත්දැකීම් ලැබුණේ නැත. ඒ අපේක්ෂා කළ නිසාදයි නොතේරේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මට සති නිමිත්තද තරමක් අපහැදිලිය. නැවත එය පහදා දෙනසේක්වා. ඔබ වහන්සේ දීගාය වේවා. තෙරුවන් සරණයි.
සාමාන්‍යයෙන් සති නිමිත්ත කියන වචනේ භාවිතා කරනවා අපි සතියට යොදා ගන්න අරමුණ සම්බන්ධයෙන්. ඉතින් අපි මෙතෙන්දී අපේ අරමුණ වෙන්නේ ආනාපාන සතිය. එහෙම නැත්නම් ආස්වාස හුරන් මේ ආස්වාසය ප්‍රස්වාසය. ආස්වාස වෙන ආස්වාස කරනකොට ස්වාභාවිකවම අපිට මේ යම් සුලං ප්‍රමාණයක් ඉතින් නාසික මේ නාස්පුඩු හරහා ඇතුල් වෙනවා. ඉතින් ප්‍රස්වාස කරනකොට නාස්පුඩු හරහා පිට වෙනවා. ඉතින් අපි ආනාපාන සතියේදී මේ නාස්පුඩු ප්‍රදේශයේ සිහිය පවත්වා ගනිමින් ඒ හුස්ම රැල්ල ගැන අවධානෙන් ඉන්නවා. හුස්ම රැල්ල වදින ප්‍රදේශය ගැන අවධානෙන් ඉන්නවා. හුස්ම රැල්ල වදිනකොට ඇතැම් වෙලාවට යම් ගොරෝසු ස්වභාවයක් මේ නාසිකාග්‍රයේ දැනෙන්න ගන්නවා. එහෙම නැත්නම් ඒ හුස්ම රැල්ලේ ඇතුල් වෙන වාතයේ යම් සිසිල් ස්වභාවයක් තියෙනවා. ඒක තමන්ට දැනෙන්න ගන්නවා. ප්‍රාශ්වාසයේත් ඔය විදිහටම ප්‍රාශ්වාස හුලං රැල්ල නාසිකාග්‍රයේ වදිනකොට යම් කිසි සංවේදනාවක් හට ගන්නවා. එහෙම නැත්නම් ඒකේ තියෙන උණුසුම් ස්වභාවයක් අපිට තේරෙන්න ගන්නවා. ඉතින් මේ විදිහට මේ අපේ අවධානය හැබැයි මේ සඳහා මේ නලල් හරියට ගෙනියනවා කිව්වොත් ඒක හරින් නිවැරදි නැහැ. මොකද මේ හුස්ම රැල්ල හොඳටම ප්‍රකට වෙන්නේ මේ නාසික ආග්‍රේ. ඒකයි අර දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය විස්තර කරද්දි කියනවා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. මේ විවිධ අර්ථ දෙනවා මේ පරිමුඛ කියන වචනයටත්. කෙසේ නමුත් බහුලව දෙන අර්ථය තමයි මේ නාසිකාග්‍රයත් උඩුතලත් මේ ප්‍රදේශයේ තමයි මේක හොඳටම දැනෙන්නේ. ඒ නිසා වෙනත් තැන්වලට අවධානය යොමු කරන්න එපා. ආනාපාන සතිය නම් මූල කර්මස්ථානය, මේ ප්‍රදේශයේම අවධානය තියාගන්න. ඊළඟට දැන් ඒ එහෙම තියාගත්තාම අපි තුමු මෙතන අවධානය තියන් ඉන්නවා. මෙතන අවධානය තියාගෙන ඉන්නකොට අපි තුමු නිකන් හුස්ම රැල්ල එනකොට දැන් තාම හුස්ම රැල්ල පැමිණිලා නැහැ. දැන් හුස්ම රැල්ල එනකන් අපි මෙතන අවධානය පවත්වගෙන ඉන්නවා. දැන් අපි තුමු මේ වගේ හුස්ම රැල්ල ඔන්න එනවා. මේ එනකොට දැන් මේ හුස්ම රැල්ලේ ආරම්භක ප්‍රදේශය තමයි අපිට මුලින්ම හසු වෙන්නේ. ඊළඟට හුස්ම රැල්ල ඒ ආරම්භක ප්‍රදේශය ඉවත් අවසන් වුණා. ඔන්න දැන් මැද ප්‍රොසෙස් හවු වුණා. මැඩ කොටසත් මේ හම මේ පසු කරගෙන ගිහිල්ලා ඔන්න අවසාන වුණා. ඊළඟට ඒ ආස්වාසය අවසානයි. ඔන්න ඊළඟට ඒත් අපි මෙතන අවධානය තියාගෙන ඉන්නවා. දැන් නැවතත් ප්‍රාස්වාසය පටන් ගන්නකම්. ඒතොර ප්‍රාස්වාසයේ මුල කොටස හම්බ වෙනවා. ප්‍රාස්වාසයේ මැද කොටසක් හම්බ වෙනවා. ප්‍රාස්වාසයේ අග කොටසක් හම්බ වෙනවා. ප්‍රාස්වාසය අවසන් වුණාට පස්සේ අපි නැවතත් අවධානය මේ ප්‍රදේශයේම රඳවගෙන ඉන්නවා. ඉතින් උපක්‍රමයේ වශයෙන් තියෙන ඔච්චරයි. අපි අවධානය වෙන වෙන තැන්වල යොමු කළොත් ආස්වාස ප්‍රස්වාසයට නෙමෙයි අපේ අවධානය යොමු වෙන්නේ වෙනත් කයේ තියෙන විවිධාකාර මේ සංවේදනාවන් වලට. ඉතින් අපි ආනාපාන සතියෙන් මුලින්ම හොඳට මේ සතිය වර්ධනය කරගෙන පස්සේ පුළුවන් අපිට මේ කය නිරීක්ෂණය කරන්න. ඒ නිසා එකපාරට කලබල වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ කයට හිත යොදලා මේ කයේ තියෙන විවිධාකාර දේවල් නිරීක්ෂණය කරන්න. අපි ඒකට අවශ්‍ය කරන පදම, ඒකට අවශ්‍ය කරන තීව්‍රතාවය තමයි දැන් මේ හදාගන්නේ. අපි මේ පිහිය තාම මුවත් කරනවා. හොඳට මුවහත සහිත පිහියකින් තමයි හොඳට මේ ඉතාම නිවැරදිව යම් දෙයක් කපන්න හැකියාව තියෙන්නේ. ඒ වගේ දැන් මේ හොඳට මුවහත් කරගත්ත සතියෙන් තමයි මේ කය පුරා සිද්ධ වෙන යම් යම් සංස්කාරයන්ගේ වෙනස් වීම මනාව නිරීක්ෂණය කරන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි ඒකට කලබල වෙලා අපි එකපාරටම වෙන වෙන තැන් වලට දුවන්න ගත්තොත් අපේ අවධානය කය පුරා යොදවන්න ගත්තොත් තාම අපි සූදානම් නැත්තම් නිවැරදි නිරීක්ෂණයක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අවධානය හැමතිස්සෙම මේ නාසිකාග්‍රයත් උඩුතලත් අතර තියාගෙන ඒ ප්‍රදේශයේ අවධානය රඳව ගන්න. අරමුණ ඒ තරම් ප්‍රකට නොවුනත් උත්සාහයෙන් ඒ ප්‍රදේශයේ අවධානය රඳව ගන්න. එතකොට අරමුණ එන වෙලාවට හොඳට ඒ ගැන දැනුවත් වෙනවා. ඒ තරම් ප්‍රකට නැති වුණත් මේ හරියෙම අවධානය තියාගෙන ඉන්නවා. හොඳයි.
ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාවේදී පළමුවන පියවරේ සිට සක්මන කෙළවර දක්වාම පාද වෙත පමණක් සිය පැවැත්වීමේ හැකියාව ඇත. විලුඹේ සිට ක්‍රමයෙන් පායඟිලි දක්වා පාදයේ පොළොව සමග ස්පර්ශ වීමත් එක පාදයක් බිම සම්පූර්ණයෙන්ම තැබීම සමගම අනෙක් පාදයට එසවී යන ආකාරයත් පොළවේ තෙත් සහ වේලි ස්වභාවයත් වැල්ලේ රළු සියුම් ස්වභාවයත් ඔසවෙන විට සැහැල්ලු යන ආකාරයත් බිම තබන විට ඇතිවන බරගතියත් වෙන වෙනම අත්විඳිමි. විදර්ශනාව යනු මේ සියලු වෙනස්කම් දිහා නිහඬව බලා සිටීමද එසේ නැත්නම් අනිත්‍යය යනුවෙන් මෙනෙහි කිරීම අවශ්‍යද කරුණාවෙන් පහදා දෙන්නේක්වා. ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නේ සරණයි.
තාම විපස්සනාවකට ඇවිල්ලා නැහැ. يعني තාම අපි යන්නේ මේ අයන්නේ ඉන්නේ. එහෙනම් දැම්ම මේ يعني ඉහළ පන්තියේ ඒවා කරන්න යන්න ඕනේ නැහැ. තාම මේ එකේ පන්තියේ ඉන්නේ කියලා තේරුම් අරගෙන කරගෙන යන්නයි තියෙන්නේ. දැන් අපි මේ කටයුත්ත කරනකොට දැන් සාමාන්‍යයෙන් පොතපතේ විස්තර වෙන්නේ අපිට මුලින් හම්බ වෙන්නේ ආකාර සටහන් කියන කොටස්. ඒ කියන්නේ තාම අපි සංකල්ප මට්ටම් වල ඉන්නේ. ඒ කියන්නේ පාදයේ ඔසවනවා තේරෙනවා. ඒ කියන්නේ එතෙන්දි මේ පාදයේ කොටස් අපිට වැටහෙනවා. ඇඟිලි තුඩු වශයෙන් තේරෙනවා, විලුඹ වශයෙන් තේරෙනවා, දණහිස වශයෙන් තේරෙනවා. මේ විදිහට අපි මේ කයත් එක්ක තමයි, කයේ අපි දන්න කොටස් එක්ක තමයි ඉන්නේ. ඉතින් තාම විපස්සනාවක් නැහැ. හැබැයි මේ කොටස් පහු කරන්නේ නැතුව නිවැරදි විපස්සනාවට එන්නත් බෑ. ඒ නිසා නිවැරදි විපස්සනාවක් මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා අපි තුමු පොතෙන් පතෙන් හරි දැනගත්තට එක පාරටම අපිට එතෙන්ට යන්න බෑ. මේක හරි, يعني අපිටමු අපිට මේ මාකරේ වගාවක් කළා. ඒ වගාවෙන් අස්වැන්න ගන්න නම් අපේ උවමනාව තිබුණට මේ දවසෙන් දෙකෙන් අස්වැන්න ගන්න එහෙම අස්වැන්න ලැබෙන්නේ නැහැ. අපිට කරන්න තියෙන්නේ අස්වැන්න ඒ අපි වගා කරපු භෝගයෙන් අස්වැන්න ලැබෙන තාක් අපිට තියෙන්නේ මේ වගාවට මේ අනුග්‍රහ කරන්න, වෙන වල් පැලෑටි ඉවත් කරන්න, ප්‍රුමියෝදුරු ඉවත් කරන්න, මේ පුළුවන් තරම් අවශ්‍ය වෙලාවට වතුර ටික දෙන්න, පොහොර ටික සපයලා දෙන්න. ඉතින් මේ විදිහට අපි තාම මේ වගාවට අනුග්‍රහ කරනවා. හැබැයි ඒ අවශ්‍ය කාලෙ ගියාට පස්සේ අපි තුමු මාස ගාණක් නැත්නම් අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි යන්න පළදාව ලැබෙන්නේ. ඉතින් අපිට අපේ ඉලක්කයේ පළදාව ගැනීම වැත්ත. නමුත් අපි එකපාරට කලබල වෙලා මේ සතියෙන් දෙකෙන් පළදාව ගන්න බලාපොරොත්තු වුණොත් ඒක වැරදි. ඒ වගේමයි භවනාවේදීත් කලබල නොවි හොඳට මේ නිදැල්ලේ හිතට වැඩෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ නිසා අපි මුල් අවස්ථාවේදී හොඳට මේ දැනෙන දේවල් ගැන දැනුවත් වෙන්න. මේ දැනුවත් වීම හරහා ඊළඟට භාවනාව විසින්ම ක්‍රමානුකූලව ඊළඟ අධිරියට අරන් යනවා. අපි විපස්සනාවේදී මේ කරන සතිපට්ඨාන භාවනාවේදී මනස කිසිම තත්වගත කිරීමක් නැහැ. අපි සාමාන්‍යයෙන් කියන්නේ ප්‍රෝග්‍රෑම් කරනවා කියලා. ප්‍රෝග්‍රෑම් කිරීමක් මේකේ කරන්නේ නැහැ. තත්වගත කිරීමක් කරන්නේ නැහැ. එහෙම කරොත් හරි මේ මනසට වෙහෙසක් දැනෙන්නේ. අපි ඕමනා විදිහට මේක සකස් කරන්න යනවා. එහෙම දෙයක් නෙමෙයි. මෙතෙන්දී අපි සතිමත් වීම හරහා, සතිය දියුණු කර ගැනීම හරහා මනසට ක්‍රමානුකූලව බොහොම සෞඛ්‍ය සම්පන්නව වැඩෙන්න පරිසරයක් සකස් කරලා දෙනවා. භවනාට ඕමනා කරන ඉන්ද්‍රිය ධර්මයන් බොහොම සෞඛ්‍ය සම්පන්නව වැඩෙන රටාවක් තමයි මේ දෙන කමඨහන් වලින්. එහෙම නැත්නම් මේ බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන මේ අරමුණු වලින් ලැබෙන්නේ. අපි ඉතින් බුදුරජාන් වහන්සේ ගැන විශ්වාසයෙන් මේ අරමුණු වල අපේ සිහිය පවත්වනකොට චිත්ත නියාම වශයෙන් මේවා ලස්සන්ට මේ අදාළ තැන් වලට ගෙන යනවා. ඒක මේ අපේ හැකියාවක් නිසා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක අපි නිවැරදිව ඒ දේ යෙදෙනවා නම් චිත්ත නියාමයක් වශයෙන් ක්‍රමානුකූලව එතෙන්ට තමයි අරගෙන යන්නේ. ඒ නිසා අපි කලබල වෙලා එතෙන්ට යන්නත් බෑ. මේ හැම අදේරක්ම පසු කරගෙන තමයි ක්‍රමානුකූලව එතෙන්ට යන්න ඕනේ. අපි මේ එක එකක් මගහැරලා ඉක්මනට ඊළඟයකට පයින්න හැදුවොත් මෙතනින් ගන්න තියෙන කියන්නේ ප්‍රයෝජනේ ගන්නේ නැහැ. මොකද අපි කලබල වෙලා මෙතනින් යම්සි සාරයක් හරයක් ගන්න තිබුණා නම් ඒක අපෙන් මගහැරලා යනවා. ඒ නිසා කලබල නොවී බොහොම ඉවසීමෙන් යුක්තව ආධුනික මනසකින් මේ කටයුත්ත කරගෙන යන්න මුල් අවස්ථාවේදී ඔය විදිහට දැන් සාමාන්‍ය දැනීම් මොහොසේ තමයි යන්නේ. ඒ දැනීම් දැනට මේකද විපස්සනාව කියලා එතෙන්ද හිතන්නවත් යන්න එපා. මේ හිතීම පවා මෙතෙන්ට බාධාවක්. බොහොම කුංචි දරුවෙක් අර හරිම කියන්නේ දැන් එයාට මේ දනගාපු එක්කෙනාට ඇවිදිනවා කියන එක හරි රසවත්නේ. ඒක දැන් ආධුනික දෙයක්. ඒකට එයා දැන් හරි ඇල්මක් දක්වනවා. මොකද මේ මෙතෙක් ඇවිදලා නැහැ. ඉතින් එයා වැටි වැටි නැගිට කොහොම හරි දැන් ඇවිදින්න හදන්නේ. අන්න ඒ වගේ මෙතෙන්දෙත් උත්සාහ කරන්නේ මේ කොහොමද මේ සතිය වැටෙන්න නොදී සතිය මගහැරෙන්න නොදී කොහොමද මම ඊළඟ පියවරත් සතියෙන් යන්නේ කොහොමද ඊළඟ පියවරත් සතියෙන් යන්නේ අන්න ඒ වගේ මේ බොහොම සරල දෙයකට අපි අපේ මේ උද්‍යෝගය ඇති කරගන්නව නම් භවනාව හරි රසවත් වෙනවා. මොකද ලොකු බලාපොරොත්තු නැහැ. ලොකු ඉලක්ක නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මේ ඊළඟ පියවරත් සතියෙන් යනවා. මේ පියවර ඔන්න සතියෙන් ගියා සතුටුයි. ඊළඟ පියවරත් සතියෙන් යනවා. අන්න ඒකට සතුටු වුණා. ඉතින් බලනවා ඊළඟ පියවරත් කොහොමද සතියෙන් යන්නේ. අවධානය තියෙන්නේ බලාපොරොත්තුව තියෙන්නේ ඊළඟ පියවර එකකට විතරයි. දෙකකටවත් නෙමෙයි. ඊළඟ පළවෙනි පියවරට විතරයි ඒ පියවරත් කොහොමද සතිය කඩා ගන්න නැතුව යන්නේ කියන අවධානය විතරයි තියෙන්නේ. එතකොට මනසට හරීම සැහැල්ලුයි. මොකද මේ අපි ලොකු බලාපොරොත්තු මනසට දුන්නාම පුදුම මේ ආතතියක් එන්නේ මනසට. භාවනාවෙන් අනවශ්‍ය ආතතියක් හදා ගන්නවා. ඒ වෙනුවට අපිට පුළුවන් නම් ඔන්න මේ පියවරත් මං දැන් සතියෙන් ගියා බොහොම සතුටුයි. හරි ඔන්න මං කොහොමද මේ ඊළඟ පියවරත් සතියෙන් යන්නේ? ඔච්චරයි. ඉතින් ඔය විදිහට තමයි කරගෙන යන්න තියෙන්නේ.
තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස. පර්යංක භාවනාව. බිම වාඩි වී සිටිය නොහැකි බැවින් පොඩි ආසනයක පැයක කාලයක් ගත කිරීමට හැකි විය. සමාධිය හොඳය. නාසයේ මැද කොටසේ හුස්ම වදින බව මෙනෙහි කළෙමි. මෙම සේනාසනයට පැමිණි දින සිටම අදිෂ්ඨාන කොට නිින්ද පැය පහක් දක්වා සීමා කර ගතිමි. සක්මන් භාවනාව. සක්මන් භාව කිරීමට මා කැමැති බැවින් හා එනත් ස්ථානයක සක්මන් මල් නොමැති බැවින් ඒ සඳහා දිනකට පැය පහකට පමණ කාලයක් ගත කෙලිමි. සක්මනේදී සමාධිය ඉතා හොඳේ. බාහිර අරමුණු වලින් තොරව සිත වර්තමානයේ රැඳේ. මෙයට අමතරව සතර සතිපට්ඨානේන ටිතෝවා ටිතෝම්හි පජානාති. මෙතෙන් වරහන් ඇතුලේ මෙතන සිටීම භාවනාව ඉහළ කොටසේ භාවනා ශාලාවේදී ඊයේ දිනේ පැයක් ගත කළෙමි. විනාඩි 45ට වැඩිය සිටිය නොහැකි විය. ඊයේ දිනේදී 17 කියලා දෙන්නේ සමා වෙන්න 17 ගත කළෙමි. විනාඩි 45ට වැඩිය සිටිය නොහැකි විය. තිගැස්සී අඩි දෙකක් පමණ ඉදිරියට විසි විය. මෙම භාවනාව මෙයට පෙර කිතුල් පව්වේදී හා මීත්‍රිගල සේනාසනෙදී එක දිගට පෑ දෙකක් පමණ කාලයක් ගත කිරීමට මට හැකිව තිබුණි. මේ පිළිබඳව පූජ්‍ය උඩිරිදගම ධම්මජීව ස්වාමින් වහන්සේටත් භාවනා වැඩසටහනදී මතක් කළෙමි. ධම්මජීව ස්වාමින් වහන්සේ දිගටම මෙම් භාවනාව කරන ලෙස මට දන්වන ලදී. මෙකී භාවනාව නිදාස් තැනක කළ යුතුවේ. අද දිනේද පෑක පමණ කාලයක් සිටිමි භාවනා කරන ලදී. මට ගැටලුව වන්නේ කලින් දිනේදී තිගැස්සී ඉදිරියට විසීමට හේතුව පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී කෙටි කාලයකින් පතන බෝධියකින් නිවන් සුව අත්කර ගැනීමට ඔබ වහන්සේට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි.
එසේම වේවා. දැන් අපි මේ එක එක දේවල් තියෙන වෙන්න පුළුවන් අපිට හරි අමාරුයි මෙන්න මේක මෙන්න මේ අවස්ථාවේ තිගැස්සුනේ කොහොමද මේකදී ගැස්සුනේ කොහොමද කියලා. ඉතින් හැම එකටම හේතු ඉදිරිපත් කරන්න හරි අමාරුයි. විවිධ හේතු මත වෙන්න පුළුවන් ඉතින්. මොකද මේ කය කියන්නේ හරිම මේ විශ්වාසය තියන්න පුළුවන් එකක් නෙමෙයි. අපි හිතන් ඉන්නවා මේක මගේය. මේක මේ බොහොම ස්ථිර දෙයක්ය. මේක අපිට ඕන විදිහටම හසුරවන්න පුළුවන්ය. උදේ ඉඳන් රැය වෙනකන් ගන්නට මං කියන විදිහටම මේ කය පවතිය කියලා විශ්වාසයක් අපේ තියෙනවා. නමුත් ඉතින් කිසිසේත්ම එහෙම පවතින්නේ නැහැ. දැන් ඉතින් අපි ඔය සාමාන්‍යයෙන් වැඩපලක් කරන අතරේ තමයි ඔය විවිධාකාර එක ලෙඩ රෝග හටගන්නේ. ඉතින් අපිට බැහැ නිතින් එකපාරටම කියන්නේ ඇයි මේක මෙහෙම වුනේ කියලා. ඉතින් ඒක එහෙම තමයි. මොකද මේ කය කියන්නේ තනි කරම අවිනිශ්චිත දෙයක්. මේ කය වැඩ කරන්නේ ඊටාම දුබල හේතුන් නිසා. ඊටාම අවිනිශ්චිත, ඊටාම අස්ථිර හේතුන් නිසා තමයි මේ කය වැඩ කරන්නේ, ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේ අවිනිශ්චිත හේතුන් හරහා, අස්ථිර හේතුන් හරහා මේ තරම්වත් මේක මේ විදිහට පැවතීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. මොකද ඒ තරම්ම ඊටාම සංකීර්ණ එහෙම නැත්නම් ඊටාම දුබල ක්‍රියාකාරීත්වය මේකේ තියෙන්නේ. එක හුස්මක් හිර වුණොත් එතන ඉවරයි. ඊළඟට කොහේ හරි නහරයක මේ මොකක්ද ඒකට කියන්නේ මේ බ්ලොක් නහරයකින් මේ රුධිරය දහවණය වෙන එක බාධා වුණොත් එතනත් ඉතින් කරදරයක්. ඔය වගේ ඉතින් මේ බොහොම කෙස්ගස් වලින් තමයි මේක මේ ආන්තම් අටවලා තියෙන්නේ. ඉතින් කොයි වෙලාවෙ මොනව වෙනවද දන්නේ නැහැ. ඉතින් යන්තම් මේ අර පණ තියෙන වෙලාවේ තමයි මේකෙන් ගන්න තියෙන වැඩේ ගන්න තියෙන්නේ. ඒ වැඩේ තමයි දැන් මේ කරන්නේ. ඉතින් දැන් හොඳට භවනාව කෙරිච්ච බව සඳහන් කරනවා. ඉතින් අර කලින් එකේම දේ මේ පරයන්කෙත් ගන්න ඕනේ කියන විශ්වාසය ගියොත් නම් ඒක පොඩ්ඩක් බාධාවක්. මොකද අපි තේරුම් ගන්න වටිනවා මේ භවනාවත් ක්‍රමානුකූලව වෙනස් වෙන දෙයක්. අපි මේ ඉඳගෙන කරපු භවනා වාරයේදී යම්සි අත්දැකීමක් ලැබුවා නම් ඒ අත්දැකීම ඒහා සමානවම ඊළඟකෙදිත් ලැබෙන්න ඕනේ කියලා නීතියක් අපිට දාගත්තොත් ඒකම බාධාවක් වෙනවා. ඒ නිසා ඉඩ දෙන්න මේ විවෘත වෙන්න වෙනස් වීමට. ඒ කියන්නේ මේකෙදි මට මෙන්න මෙහෙම අත්දැකීමක් ලැබුණා. ඊළඟ එකේ මට මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. මම ආයි අයන් ඉඳන් පටන් ගන්නවා. ආධුනික මනසකින් පටන් ගන්නවා. එතකොට ලැබෙන්නේ බොහොම අලුත් අත්දැකීමක්. ඉතින් ඒක අර දැන් වබව අත්දැකීමට වඩා බොහොම සුන්දර වෙන්නත් පුළුවන්. සමහරලාට බොහොම මේ එහෙම නැත්තම් ටිකක් වේදනාකාරී වෙන්නත් පුළුවන්. අපි කොයිකටත් විරුද්ධයි. මුලින් ලැබුව අත්දැකීම ඊළඟ එකේදී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එක බොහොම මේ කියන්නේ භාවනාවට බාධාවක් බව තේරුම් අරගෙන විවෘත මනසකින් කරගෙන යන්නයි තියෙන්නේ. දැන් මේ දෙන උත්තරවලට මොනා හරි තව මේ අහන්න ඕනේ නම් ඒතරම් පැහැදිලි නැත්තම් පොඩ්ඩක් කියන්න. මම එකින් ඊළඟකින් ඊළඟකට යනවා. අත උස්සලා හරි මේ කියලා පොඩ්ඩක් කියන්න අවශ්‍ය නම් තව පැහැදිලි කරන්න උවමනා නම්. හොඳයි.
ගරුතර ස්වාමින් වහන්සේ මගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි. දැනට වසර එකමාරක පමණ සිට භාවනාවේ හුරු වෙමින් සිටිමි. බොහෝ විට භාවනාවේ යෙදී සිටියේදී හිස පැත්තකට හෝ පහළටම නැවෙන ස්වභාවයක් ඇත. ඒ බව දැනීමේදී නැවත හිස එසවීමට තත් කිරීමේදී සමාධි තත්ත්වයේ බිඳේ. සමහර විට සමාධි සිතින්ම නොදැනුවත්වම හිස ටිකින් ටික එසවෙන අවස්ථාද දැනේ. පර්යංකෙන් නිවත් වූ පසුව බෙල්ලේ වේදනා තත්ත්වයක් දැනේ. ගරුතර ස්වාමින් වහන්ස මේ තත්ත්වය ඇතිවීමට යම් හේතුවක් ඇද්ද? එසේනම් ඒද නැතිනම් මෙම තත්ත්වය නැති කර ගැනීමට හැකිද යන්න පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝාසව පතමි.
දැන් අපි සාමාන්‍යයෙන් ආනාපාන සතියේ මේ වාඩිනකොට දැන් අපි සාමාන්‍යයෙන් කියන හොඳට ඉරියව්ව සකස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන අතක් උඩ අතක් තියාගෙන අපි තුමු බොහොම සුදුසු ආකාරයෙන්ම භාවනාවට වාඩි වුණා. හැබැයි ටික වෙලාවක් යනකොට මේ අපි සකස්ච්ච ආකාරයට වඩා කයට යම් පමණක පහසුවක් දැනෙන ආකාරයට කය විසින්ම සකස් වෙනවා. අපි ඕක බාධා කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ අපි ටිකක් ෆෝන්ට වඩා බොහොම ඍජු කරගෙන ওই විදිහට ඉතින් වාඩි වුණා. හැබැයි ඉතින් පොඩ්ඩක් යනකොට ඔහොම අවශ්‍ය පමණට ඉතින් කය අර දිගට පවතින්න පුළුවන් බොහොම සංසිඳිච්ච ආකාරයකට කය විසින්ම සකස් වෙනවා. ඒකට එහෙම සකස් වෙන්න ඉඩ දෙන්න. මොකද මේ දිග සැහෙන වෙලාවක් ඉන්න පුළුවන් කයට පහසුම විදිහට තමයි මේ කය සකස් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ලුසනාස එහෙම කියන්නේ ඔකට බොඩි නොලෙජ් එකක් කියලා. මේක මේ කය දන්නවා කොයි විදිහටද මේ දිග වෙලාවක් ඉන්නනම් ඉන්න පුළුවන් පහසු ඉරියව්ව කොහොමද කියන එක කය දන්නවා. ඒක කයට ඉඩ දෙන්න අපි යෝක ආයි මේ බාධා කරන්න යන්න හොඳ නැහැ. අපි තුමු හිසත් මදක් මෙවුනා කියලා, ඒ කියන්නේ මේ ඇලුණා කියලා. ඕකත් ආනාපාන සතියේ බාධාවක් නැත්තම් ඕක හදන්න යන්නත් එපා. දැන් මේ මෙතන විස්තර වෙනවා. ඒක හදන්න ගියාම අර ආනාපාන සතියේ බාධා වුණා කියලා. ඒ කියන්නේ අපි විහිං ඕක හදන්න යන්න එපා. ඒ වගේම මේ වාර්තාවේම තියෙනවා කයම තේරුම් අරගෙන කය විසින්මත් ඒක හදනවා කියලා. අන්න ඒකට ඉඩ දෙන්න. ඒක කිසි වරදක් නැහැ. මොකද ඒක අපි කරගෙන යන භාවනාව අපි කරගෙන යන අතරේ කය විසින්ම ආයිත් මනාව ලෙස සකස් වෙලා තියෙනවා. ඒකට අපි ඉඩ දෙන්නයි තියෙන්නේ. ඕමනාවෙන් හරි මේක මම කෙලින්ම තියාගන්න ඕනේ කියලා ඕමනාවෙන් ෂණිකව මේක හදන්න ගියොත් එතනම මේ අපි අරගෙන අර හදාගෙන ගිය රටාව හදාගෙන ගිය එකලස බිඳිලා යනවා. ඒ නිසා ඒ කාරණයක් තේරුම් අරගෙන මේ කයෙත් තියෙන එක්තරා අන්දමක මේ ආපු යම්සි මේ අපිට නොතේරුණාට අපි හිතින් හිතලා නොගත්තට කය විසිනුත් දන්නවා කොයි විදිහටද සකස් වෙන්න ඕනේ කියලා. ඉතින් අපි ඒකටත් යම්සේ මේ තැනක් දීලා කටයුතු කරන්නයි තියෙන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්ස, ආනාපාන සති භාවනා දිගටම කරගෙන යද්දී හුස්ම ගැනීම හා පහත හෙලීම නොදෙන බව වැටහිණි. එවිට පිළිකුල් භාවනා වැනි වෙනත් භාවනා ක්‍රමයකට හිත යොමු කළ යුතුද? කළ යුත්තේ කුමක්ද? තෙරුවන් සරණයි.
කිසිම දෙයකට හිත යොමු කරන්න එපා කියන එක තමයි කියන්න තියෙන්නේ. දැන් මේ ආනාපාන සතිය කියන්නේ පිළිකුල් භාවනාවට, බුද්ධානුස්සති භාවනාවට වඩා, මෛත්‍රී භාවනාවට වඩා, මේ හැම භාවනාවකටම වඩා සමත පැත්තෙනුත් ප්‍රබලයි, විපස්සනා පැත්තෙනුත් ප්‍රබලයි. ඉතින් අපි මේක ගැන සෑහෙන්න එකාතකින් තාම දන්නේ නැතිකමයි වෙලා තියෙන්නේ. දැන් බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවක මට මතක විදිහට පූර්වාරාමයේ වැඩ සිටින අවස්ථාවේදී දැන් භාගතුන් වහන්සේ බලනවා දැන් විවිධාකාර භික්ෂුන් වහන්සේලා විවිධාකාර භවනා ක්‍රම වඩනවා. දැන් සෑහෙන දියුණුවකුත් තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ වස් කාලේ ඉවර වෙලා චාරිකාය වඩින්න නැතුව තීරණය කරනවා අපි තව ටිකක් මෙතනම ඉන්නවා කියලා, රැඳෙනවා කියලා. එතකොට ඒ විදිහට උපදෙස් දෙනවා. දීලා තවදුරටත් ඉන්නවා. ඊළඟට තවදුරටත් හොඳට භික්ෂුන් වහන්සේලා ඔන්න භාවනා වඩනවා, යම් යම් මට්ටම් වලට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා තවත් ටිකක් කාලයක් ඉන්නවා කියලා. එහෙම තුන්වෙනි අවස්ථාවේදී භාගතුන් වහන්සේ කල්පනා කරනවා දැන් මේ හොඳට දියුණු වෙච්ච කට්ටිය සියලු දිනාටම හරියන්න හොඳ කර්මස්ථානයක් මොකද්ද කියලා තමයි ඔය ආනාපාන සති සූත්‍රය දේශනා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ. එතකොට එතෙන්දී මේ ආනාපාන සතිය හරහා බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනට ක්‍රමානුකූලව 16 ආකාරකින් විස්තර කරනවා සතර සතිපට්ඨාණයම ආනාපාන සතිය හරහා වැඩෙන ආකාරය. ඒ නිසා අපි මේ සතර සතිපට්ඨානයේ විවිධාකාර භවනා කමටහන් තිබුණට ආනාපාන සතිය කියන මේ එකම කර්මස්ථානය හරහාත් මේ සියලු කර්මස්ථානය ළඟා කර ගැනීම, එහෙම නැත්නම් මේ සියලු කර්මස්ථාන ස්පර්ශ කර ගැනීම හැකියාව තියෙනවා. ඒක තමයි ආනාපාන සතියේ තියෙන සුවිශේෂී වාසිය, සුවිශේෂී ආනිසංසය. ඒ නිසා සූත්‍ර ගණනාවක බුදුරජාන් වහන්සේ විස්තර කරනවා දැන් එක භාවනාවක් නිසා හතරක් වැඩෙනවා. හතරක් නිසා හතක් වැඩෙනවා. හතක් නිසා දෙකක් වැඩෙනවා කියලා. ඊට පස්සේ අහනවා මේ මොකද්ද මේ? මේ මොකද්ද හතර? මේ මොකද්ද එක? ඊට පස්සේ ඔන්න අනිත් භික්ෂුන් වහන්සේලා ඉතින් විස්තර කරාම බුදුරජාන් වහන්සේ කියනවා මේ එකක් කියන්නේ ආනාපාන සතිය. එකක් නිසා හතරක් වැඩෙනවා කියන්නේ මොකද්ද? ආනාපාන සතිය හරහා සතර සතිපට්ඨානයක් වැඩෙනවා. හතරක් නිසා හතක් වැඩෙනවා කියන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය හරහා සප්තබොජ්ජංග ධර්මයන් වැඩෙනවා. හතක් නිසා දෙකක් වැඩෙනවා කියන්නේ මොකද්ද? සප්තබොජ්ජංග ධර්මයන් නිසා විද්‍යා විමුක්ති කියන, විඥා විමුක්ති කියන ඒ අවබෝධයන් ලැබ වැඩෙනවා. ඒ නිසා ආනාපාන සතිය සෑහෙන ප්‍රබල කර්මස්ථානයක්. ඒ බව අපි හොඳින් තේරුම් අරගෙන මේ සියලු කියන්නේ සියලුම අපේ උමනාවන් මේ හරහා ඉෂ්ට කරගැනීමේ හැකියාව තියෙන බව තේරුම් අරගෙන මේක ගෞරවයෙන් යුක්තව කරගෙන යන්නයි තියෙන්නේ. අපි යම් අවස්ථාවක අපි හිතමු අපි ආනාපාන සතියේ යෙදෙනකොට හුස්ම රැල්ල නොදෙනී ගියානම් ඉතින් වෙන තැන්වලට අරමුණ වෙනස් කරන්න යන්න එපා. එතකොට වෙන්නේ අර මේකේ ආපු දුර දැන් මේ එක සංදිස්ථානයකට දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. එක කමඨහනක් භාවිතා කළා අපි යම් සංදිස්ථානයකට පැමිණලා තියෙනවා. ඉතින් ඒ කමඨහන හරහාම තමයි ඊළඟ සංදිස්ථානයටත් යන්න තියෙන්නේ. දැන් හැබැයි වර්තමානයේ ඉන්න සංදිස්ථානය කලින් තිබිච්ච සංදිස්ථානයට වඩා බහර දෝරයි. එහෙම නැත්නම් බොහොම සියුම් අභියෝගශීලී. ඉතින් අපි ඕක එතෙන්දී අත්හැරලා දැම්මොත්, එතෙන්දී අත්හැරලා වෙන කමඨහනකට ගියොත්, ඉතින් පාර වරද්ද ගත්ත වෙනවා. ඒ හින්දා මෙතන මේ අභියෝගය බාර ගන්න. මෙතන තියෙන සියුම් බව බාර ගන්න. බාරගෙන බලන්න මේ සියුම් භවෙත් කොහොමද හිත පවත්වන්නේ. කලින් තරම් ගොරෝසු නැහැ දැන් අරමුණ බොහොම සියුම් අරමුණෙත් කොහොමද හිත පවත්වන්නේ කියලා ඒ ගැන තමයි දැන් අපේ පරීක්ෂණේ තියෙන්නේ. ඉතින් ඒක තමයි කරගෙන යන්න තියෙන්නේ. හොඳයි.
ගරු ස්වාමින්වහන්ස, මා තරමක් පැරණි යෝගියෙක්මි. වරහන් ඇතුලේ වසර 6ක් මා බොහෝ විට මූල කර්මස්ථාන ලෙස තෝරාගන්නේ ආනාපාන සතියයි. පර්යංකයෙන් වාඩි වී කය වෙත මුලින්ම සිත යොමා සිට ක්‍රමෙන් නාසිකාග්‍රයේ හුස්ම රැල්ල වදන ස්ථානයේ වෙත හිත යොමු කිරීමටත් හුස්ම රැල්ලේ දිග කෙටි ස්වභාවය මෙන්ම හුස්ම රැල්ල ඇතුළු වෙන සහ පිටවන නාසිකා කුහර වම දකුණු ලෙස විස්තරාත්මකව නිරීක්ෂණය කිරීමටත් හැකියාවක් තිබුණි. මෙලෙස එක් අවස්ථාවක විනාඩි 50ක් 60ක් පමණ කාලයක් භාවනා යෙදී සිටියෙමි. අතරින් පතර සිත පිටව යන විට එයද හඳුනා ගැනීමට හැකිව තිබූ අතර මෑතක සිට භාවනාවේ යෙදීමට සිත් නොදේ. රාත්‍රී 2-3 වන තෙක් නිින්ද නොයාම තිබූ අතර එකී දිනවල භාවනාව දෛනිකව කරගෙන යාමට නොහැකි විය. මේ කුමන ආකාරයේ බාධාවක් ද යන්න පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි.
සමහර උෂ්ණයේ හිසාව වෙන්නත් පුළුවන් මේ නිින්ද යන්නේ නැත්තේ. මේ කාගෙත් දන්නේ නැහැ ප්‍රශ්නේ. මක් හරි වෙන ලෙඩ රෝගයන් නිසාත් ඉතින් නිින්ද යන්න නම් ඉඩ තියෙනවා. අපි හරියටම මේ භාවනාව නිසාමද කියලා කියන්න අමාරුයි. ඒ කියන්නේ දැන් භාවනා කරන්න ගත්තට පස්සේද මහත්තයාට නිින්ද නොගihin තියෙන්නේ? ඔව්. එතකොට දැන් ඒ කියන්නේ භාවනා කර කර ඉඳීම නිසාද මේ නිින්ද නොයන්නේ? මොකද්ද ප්‍රශ්නේ?
මම සාමාන්‍යයෙන් මම නිදා ගන්න පෙර අන්තිම වතාවට 9ට විතර භාවනා කරනවා. 8ටත් 9ටත් අතර. ඊට පස්සේ පසුගිය කාලේ නිින්ද නැතුව සාමාන්‍යයෙන් පාන්දර 2 විතර වෙනකන් 2-3 විතර වෙනකන් නිින්ද යන්නේම නැතුව ගියා. නිකන් ඇඟ නිකන් ගැහෙනවා වගේ. ඊට පස්සේ මම සති 2ක් විතර භාවනා කරන කිරීම නැවැත්තුවා.
එතකොට නිින්ද කියාද?
ටික දවසක් නැවතුණාට පස්සේ ටික දවසක් ගියාට පස්සේ තත්ත්වය පහව ගියා.
ආ ඒ කියන්නේ භාවනාව සතියක විතර නැවතුණාට පස්සේ නිින්ද යන එක පටන් ගත්තා. සාමාන්‍ය පරිදි සිද්ධ වුණා.
ඒ
සාමාන්‍ය.
ඇඟ නිකන් ගැහෙන තත්ත්වය තමයි මම නිරීක්ෂණය කරේ.
මුළු ඇඟම ගැහෙනවද නැත්නම්?
ඒ සාමාන්‍ය නාස.
දැන් ඊට පස්සේ නැවත භාවනාව පටන් ගත්තාද සතියකට පස්සේ?
එහේ සති 2ක් විතර මම එහෙම නවත්තලා තිබුණා. ඊට පස්සේ නැවත ටික ටික පටන් ගත්තා.
එතකොට ආයි නිින්ද යන්නේ නැද්ද?
නෑ සම්නාස දැන් ඒ තත්ත්වේ නෑ.
ආ දැන් ඒ තත්ත්වේ නෑ. ඒ කියන්නේ දැන් නිින්ද යනවා.
එහේ සම්නාස.
ආ නිින්දත් යනවා භාවනා කරන්නත් පුළුවන්.
එහේ සම්නාස.
හා හා එහෙමනම් හොඳයි. මේ මොකද ඒ කියන්නේ සමහර වෙලාවට ඉතින් මුල් අවදී තමයි හැබැයි ටිකක් ඕකේ ගානට පදම අල්ලකට අල්ල ගත්තට පස්සේ නම් ඔකින් බාධාවක් වෙන්න අමාරුයි. මොකද සාමාන්‍යයෙන් ඒ කියන්නේ ආනාපාන සතිය බොහොම ඒ කියන්නේ ඕනවට වඩා වීරිය යොදන්න නැතුව අපි තුමු දැන් සමහර හුඟක්ම වෙලාවට වෙන්නේ අපි උද්‍යෝගයේ වැඩි වෙලා අනවශ්‍ය පමණට වීරය කරනවා. එහෙම නැතුව දැන් මේ හිත හොඳට එකඟ වුණාට පස්සේ යොදන්න තියෙන බොහොම අඩු වීරයක්. මොකද හිත දැන් පිට යන්නේ නැහැ. ඉතින් හිත පිට යන්නේ නැති වුණාම හරිය නිකන් අර ඕනවට පාවට බලනවා වගේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ තමයි මේ හුස්ම රැල්ල දිහා බලන්න ඕනේ. දැන් අපි මුලදී ඉන්නේ බොහොම දැන් හිත කොයි වෙලාවෙ පිට යනවත් දන්නේ නැහැ. හින්දා දැන් මෙල්ල කරන ස්වරූපයෙන් ඉන්නේ. දැන් ගහ ගන්න සයිස් එකෙන් තමයි ඉන්නේ. දැන් එහෙම ඉඳලා දැන් ඔන්න උත්සාහ කළා දැන් ඔන්න හිතම දැන් බොහොම සංසිඳිලා බොහොම දැන් නිඳ යාගෙන ඉන්න තත්වෙන් ඉන්නේ. අර දැන් උපමාවකින් කියනවනම් අපි තුමු පුංචි දරුවෙක්ව නිදි කරවන්න ගියාම අපි තුමු දැන් මේ දරුවා අඬනවා. ඉතින් කවි කියලා එහෙට මෙහෙට තට්ටු කළා. ඉතින් යන්තම් මේ පොඩ්ඩක් දැන් මේ මෙල්ල කරගන්නවා. මෙල්ල කරගෙන ඉතින් ඔන්න අපි තව මේ උත්සාහ කරනකොට මේ දරුවාට ඉතින් ඈනුමක් ගිහිල්ලා දැන් ඇහි පීඩලන් ඔන්න දැන් නිදි මත එන බව අපිට තේරෙනවා. දැන් මේ නිින්ද යාගෙන ඉන්නේ. ඉතින් දැන් අපි මේ නිින්ද යාගෙන එනකොටත් පරණ විදිහටම හයියෙන් කවි කියන්න ගියොත් දරුවා ආයෙ හැරෙනවා. පරණ විදිහටම තට්ටු කරන්න ගත්තොත් ආයෙ හැරෙනවා. ඉතින් අපිටත් මේ භාවනාවේදී දැන් මේ හිත හොඳට මෙල්ල වෙලා ඒකාග්‍ර වෙලා සියුම් වෙලා සිනිඳු වෙලා දැන් තැම්පත් වෙනකොට අපි ඒ තැම්පත් වීමට අනුග්‍රහ කරන්න ඕනේ. තැම්පත් වෙන්න ඉඩ දීලා අපි නිකන් පැත්තකට වෙන්න අවශ්‍යයි. අපි අයින් වෙන්න ඕනේ දැන් වැඩින්. මොකද දැන් හිතම නිදැල්ලේ සිද්ධ වෙනවා. හිතම ගාන්ට يعني අපි මුලදී උත්සාහයෙන් මේ දේ කළාට හුස්ම රැල්ල දිහා බලන එක අපි උත්සාහයෙන් කළාට හිතට මේ කටයුත්ත හඳුන්වලා දුන්නට පස්සේ හිත විසින්ම මේ දේ කරනවා. හිතම එතන ඉඳගෙන වැඩේ කරනවා. අපිට තියෙන දැන් අයින් වෙන්න. අයින් වෙලා හිතට කරන්න යන්න ඉඩ දීගෙන බලන් ඉන්නවා. බලන් ඉන්නකොට ඕන්න අපිට හිත පිට ගියා කියලා අන්න ඒ අවස්ථාවේ විතරක් ආයෙ ගෙනල්ලා තියාගන්නවා. ආයෙ යාටම කරන්න දෙනවා. එයා දැන් කරගෙන යනවා. ආයෙ පිට ගියොත් අපි පොඩ්ඩක් ඕන්න මැදිහත් වෙලා ඕන්නම් ගෙනල්ලා තියාගන්නවා. ඔය වගේ දෙයක්කට තමයි කරන්න තියෙන්නේ. එතකොට හරි මිකතකින් මේ කියන්නේ ආස්වාද මේ මොකද්ද ආනාපාන සතියේ බොහොම සුන්දර අවස්ථාවක් තමයි එන්නේ. මොකද ව්‍යායාමයකින් තොරව ඉතාම අඩු වීරයකින් නිදැල්ලේ භාවනාව සිද්ධ වෙනවා. මේ කටයුත්ත කොහොම සිද්ධ වෙනව නම් නිින්ද නොගිය ලෙඩවලට මේක නිින්ද යවා ගන්න හොඳ ක්‍රමයක් වෙනවා. මොකද හිත හොඳට එකඟ කළා භාවනාවෙන් නිදා ගන්න ගියා නම් ඊළඟට දන්නේම නැහැ තමන් බොහෝම හොඳ සුව නිින්දක් ලබනවා. ඒක භාවනාවේ ආනිසංශයක් වශයෙන් සාමාන්‍යයෙන් සඳහන් වෙනවා. ඒ නිසා බලන්න සමහර වෙලාවට භාවනාව නිසාම ආපු ප්‍රශ්නයක් නොවෙන්න ඉඩ තියෙනවා. ආනාපාන සතිය වඩද්දි බලන්න කොහොමද තමන් වීරය යොදන්නේ කියලා බලලා ඒ අනුව පොඩ්ඩක් පොඩි සකස් කිරීමක් කළා මම හිතනවා හදා ගන්න පුළුවන් ඒ කියලා.
තිසරණ සරණයි ගරු ස්වාමීන් වහන්සේ වෙත ගෞරවෙනි. මා ඊයේ සවස භාවනාවේ යෙදින අවස්ථාවේක මූල කර්මස්ථානයේ යෙදමින් හුස්ම වදින ස්ථානයේ සිත යොමු යමාගෙන සිටියෙමි. ටික වේලාවකදී සිත එකඟ වී යන විට මගේ ශරීරයේ ඉහළ කොටස කඩා හැලීමක් සිදු විය. ඔළුව සමග අග කොටස මෙසේ කීප වතාවක්ම පහත් විය. මේ කඩා හැලීම උඟ වේලාවක් පැවතුනි. පසුව ඒ ගැන සිතූ මම භාවනාව නවතවත් නැගිට්ටෙමි. මේ ක්‍රියාව හොඳ දැයි නොදනිමි. මේ ගැන කරුණ පහදා දෙනු මැනවි. දෙනමින් ගරුණෙන් ඉල්ලමි. රාත්‍රී කාලයේදී ආනාපාන සතියේදී සිටින විට හුස්ම ගැනීම හෙලීම නොදැනී ගියේය. ඒ අවස්ථාවේ මට නොයෙක් සිතුවිලි ඇති විය. ටික වේලාවකදී ඒ සිතුවිලි නැතර වී සිත එකඟතාවයට පත් වී නාසයේ හුස්ම වදින ස්ථානයේ සිත පවත්වාගෙන සිටියෙමි. කිසිම සිතුවිල්ලක් ආවේ නැත. හුස්ම ගැනීමක් ගැන සිතක් පහළ වියද නැත. මෙසේ මා හුඟ වේලාවක් ඒ දෙස බලාගෙන විමසිල්ලේ සිටියෙමි. මම කිසිම දෙයක් නොදැනෙන සිතුවිලින් තොරව සිටියෙමි. මේ ගැන මට කිසිත් අදහසක් ආවේ නැත. මා ශාන්තව ඒ දෙස බලා සිටියෙමි. මෙසේ වීම ගැනද පහදා දෙන මෙන් කාරණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට උතුම් නිරෝගී සුවය පතමි. උතුම් නිවනත් වහවහ අවබෝධ වේවායි පතමි.
හොඳයි. මේ ඇත්තටම අර රාත්‍රී කාලයේ වෙලා තියෙන දේ තමයි ඇත්තටම සෑහෙන්න, يعني නිදැල්ලේ යන්න හැරීම නිසා වෙච්ච ප්‍රතිඵලයක්. තමන්ට උවමනා ප්‍රමණයට අවශ්‍ය ප්‍රමණයට විතරක් වීර්යය යොදලා හොඳට ආනාපාන සතිය සංසිඳිලා අරමුණ එක්තරා අන්දමකින් විරංජනේ වෙලා දැන් මේ පැමිණිච්ච එක්තරා අන්දමක සමාධි ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ කටයුත්ත තමයි අපි සාමාන්‍යයෙන් ඉතින් මේ වකවානුවේදී මේ අවධියේදී අපේ ඉලක්කය වෙන්න තියෙන්නේ. මොකද ඊළඟ අවස්ථාවේදීත් බලන්න හොඳට සක්මන් භාවනාවේ යෙදිලා සතිය හොඳට දියුණු කරගෙන ඊළඟට පරයන්කට වාඩි වුණාම හොඳට අනුග්‍රහ කරන්න හිතට අර තමන් දැන් තේරිලා තියෙනවා මේ එක්තරා ක්‍රමානුකූලව හිත වැඩෙනවා. එක්තරා ක්‍රමානුකූලව හිත ඉදිරියට ගමන් කරනවා. කලින් තිබිච්ච බාධාවන් දුර වෙලා යනවා. තමන්ට තේරෙනවා කොහොමද දැන් සතිය පවත්වන්නේ කියලා. සතිය කියන්නේ මොකද්ද කියලා දැන් තේරෙනවා. වීරිය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. හිත එකඟ කරනවා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒ තේරීම හරහා තමයි දැන් මේ ටික ටික තමන්ට මේ ක්‍රමේ වැටහිලා තියෙන්නේ. දැන් මේ ක්‍රම අහු වෙනකොට තමන් ඒවා හොඳින් තේරුම් අරගෙන හොඳින් මතක තියාගෙන ඒ අදාළ තැනදී අදාළ විදිහට සකස් ක්‍රීම් කරලා මේ යන කටයුතර මේ උදව් කරන්නයි තියෙන්නේ. දැන් බලන්න මේ තමන් ලැබුව අත්දැකීම ලබා ගන්න අපි තුමු විනාඩි 45ක් ගත වුණා නම් ඊළඟ අවස්ථාවේ බලන්න මේ තමන් දැන් දන්නවනේ යන්න ඕන ක්‍රමේ මොකද්ද කියලා. ඒ ක්‍රම සහ විදි භාවිතා කළා මේ විනාඩි 45ක් යන්න කලින් අපිට විනාඩි 30කින් විතර දැන් මේ එකඟතාවය ගන්න කොහොමද කියලා බලන්න. ඊළඟට නැවතත් අපි නැවත යවත යෙදෙනකොට හොඳට හිත තව වැඩෙනවා දැන්. ඒ වැඩෙනකොට මේ යන කාලපරතරය අඩු වෙලා බොහොම අඩු කාලයකින් මේ හොඳ මට්ටමකට මේ හැකියාව එනවා. හොඳයි.
ගරු ස්වාමින්වහන්ස මාගේ මූල කර්මස්ථානය වන්නේ පිම්බීම හැකිලීමයි. මා උදරයේ ඇතිවන පිම්බීම හැකිලීම දෙස හොඳින් බලා සිටිමි. එවිට එහි ඇතිවන පිම්බීම හැකිලීම මට හොඳින් මැනී කළ හැක. ඒ විටක වේගවත්වද විටක හිතාසෙමින්ද විටක මධ්‍යස්ථද සිදුවේ. මුලින් බාහිර අරමුණු ආවද දැන් කිසිම අරමුණක් නැතුව ඒ දෙස බලා සිටිය හැක. එවිට පිම්බීමේ පටන් ගැනීමද අවසානයේ දැක්ගත හැක. පිම්බෙන විට ඒ තද ගතියත් තලු ගතියක් තදවන ගතියක් දැනේ. හැකිලෙන විට සියුම් ගතියක් සිසිල් ගතියක් හැකිලෙන ගතියක් දැනේ. මෙසේ දිගට මෙනෙහි කරගෙන යාමේදී එකක් වශයෙන් දැනුණු පිම්බෙන ස්වභාවයේ වෙනස් වීම එක පිට එක යන්නක් මෙන් දැනේ. එසේම හැකිලෙන විට එකක් වශයෙන් දැනුණු හැකිලීමද වෙනස් වෙමින් යන බවක් කැඩි කැඩි යන බවක් දැනේ. සක්මන් භාවනාව දැන් හොඳින් කළ හැක. බාහිර අරමුණු වලින් තොරව විනාඩි 50ක් පමණ එය කළ හැක. මුලින් වම දකුණ වශයෙන් මෙනෙහි කර දැන්නේ ඔසවන ආකාරයේ යවන ආකාරයේ තබන ආකාරයේ දෙස බලමි. කෙසේ බලන විට එක පාදයක් ඔසවන විට දැන් දැනෙන්නේ පාද කීපයක් එසවෙන ආකාරයයි. එනම් සමූහයක එක්වි පාදයේ එසවෙන ආකාරයක් දැනේ. ස්වාමින් වහන්සේ මා භාවනා කරන ආකාරයේ නිවැරදිද? ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව ලැබේවා.
නිවැරදි කියලා කියන්න පුළුවන්. කිසිම මේ පැටලීමක් නැහැ. ක්‍රමයේ තේරුම් ගන්න තියෙනවා. ඒ ක්‍රමයේ තේරුම් ගැනීම හරහා ප්‍රගතියක් ලැබලා තියෙනවා. කරගෙන යන ක්‍රමය වෙනස් නොකර දිගට කරගෙන යන්නයි තියෙන්නේ. දැන් පිම්බීමේ හැකිලීමේ ඒ ක්‍රමයේ යනකොට දැන් තමන්ට තේරෙනවානේ මේ පොඩි පොඩි කෑලි වලට දැන් කැඩිලා අහු වෙනවනේ. ඒ දැන් බලන්න පොඩ්ඩක් මේ පොඩි කෑල්ලක් මුල ඉඳන් අගට බලන්න. දැන් අපි මුලින් බැලුවේ තනි පිම්බීමක මුල ඉඳන් අග. දැන් මේක කැඩිලා දැනෙනකොට දැන් සතිය තව ටිකක් තියුණු කළා බලන්න මේ කැඩිච්ච කෑලි වල අපිටම පිම්බීම තියෙන දැන් කෑලි පහකෙන් මේ එක කෑල්ලක කොහොමද පටන් ගන්නම කොහොමද වෙනස් වීම කොහොමද නැති වෙලා යෑම කොහොමද ඊළඟ කෑල්ලේ පටන් ගන්නම කොහොමද වෙනස් වීම කොහොමද නැති වෙලා යෑම කොහොමද මේ විදිහට දැන් තව පොඩ්ඩක් සතිය තියුණු කළා මේක අධ්‍යයනය කරන්නයි තියෙන්නේ. හොඳයි.
ගෞරවනීය ස්වාමීන් වහන්ස හොඳින් සතිවත්ම ආස්වාස ප්‍රස්වාසයේ කරගෙන යන විට ඒ ක්‍රමයෙන් සිහින්ම ගොස් නොදැනී ගිය අවස්ථාවක් ඇති වුණි. නැවත සතිමත්ව බලා සිටින විට උදරයේ පිම්බීම හැකිලිම දැනුන අතර ඒ දෙස බලා සිටින විට එය නොදැනුනි. කයෙහි චංචල බව එනම් ආස්වාද ප්‍රස්වාසයේ පෙනුන බැවින් ඒ දෙස බලා සිටිමි. දැන් දෑත් මා උකුල මත ඇති බව නොඇතහුනි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේ පතන බෝධියගේ නිර්වාණය අවබෝධ වේවා.
මුලින්ම පටන් ගන්නේ ආනාපාන සතිය කර්මස්ථානය කියලා නේද පටන් ගන්නෙ?
එහෙමයි.
හරි. එහෙමනම් ඒ කියන්නේ මාරු කරන්න එපා. දැන් මේක මේ කීප දෙනෙක්ම දැන් වාර්තා කරලා තිබුණා. මේ කර්මස්ථාන මාරු කරන්න යන්න එපා. ඒ කියන්නේ තමන් යන්නේ ආනාපාන සතිය මුල් කරගෙන නම් ඒකෙම දිගට යන්න. ඒක නොදැනී ගියාට පස්සේ පිම්බීම හැකීමට මාරු කරන්න ගියොත් වැරදි. පිම්බීම හැකීම කරගෙන ගිහිල්ලා ඒක නොදන්නාට පස්සේ ආනාපාන සතියට මාරු කරන්න ගියොත් වැරදි. ආනාපාන සතිය නම් ඒකෙන් නොදැනී ගියා නම් ඒ ප්‍රදේශයේම සිහිය පවත්වන්න ඕනේ. පිම්බීම හැකීම කරගෙන ගියා නම් එතෙන්දී යම්සෙන් අන්දමකින් අරමුණ නොපෙනී ගියා නම් අපේ අවධානය ඒ ප්‍රදේශයේම තියාගෙන ඕනේ. වෙනස් කරන්න ගියොත් එතෙන් ඔක්කොම පැටලෙනවා. ඉතින් ඒ කියන්නේ එක පරයන්කේදී මේ කර්මස්ථාන මාරු කරන්නේ නැතුව එකක් ඔස්සේ තමයි යන්න තියෙන්නේ. හොඳයි.
ගරුතර ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිමේ මා සතියෙන් පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමි. විනාඩි 10ක් පමණ සිටියේදී හිස් බවක් දැනේ. ඒ අරමුණේ සතියෙන් බලා සිටින විට නොයෙකුත් අරමුණු ගලාගෙන එයි. නැවතත් මා මූල කර්මස්ථානට සිතගෙන යයි. නැවත ටික වේලාවක් මූල කර්මස්ථානයේ සිටියේදී හිස් බවක් දැනෙතත් නැවත සිතුවිලියේ මගේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ගරුතර ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි.
මේ දැන් අපි මට පොඩ්ඩක් කියන්න පුළුවන් කොච්චර කාලෙක ඉඳන් කරනවද කියලා කාගෙද දන්නේ මේක? නැද්ද? අයිතිකාරයක් නැද්ද? හරි, කමන්නේ මම පොදුවේ කියන්නම්. දැන් අපි තුමු පිම්බීම හැකිලිම භාවනාව කරගෙන යනකොට දැන් අර කලින් විස්තර කරා වගේ දැන් මේකේ තනි ඒකකයක් වශයෙන් දැනෙච්ච එක අපි තුමු කෙනෙකුට කොටස් වශයෙන් දැනෙන්න ගන්නවා. ඒකෙත් හොඳට එක එක කොටස හොඳින් නිරීක්ෂණය කර කර යනකොට සමාලාවට අරමුණක් නැති තරමට ගෙවිලා ගෙහිලා සමාලාවට හිස් ස්වභාවයක් දැනෙන්න පුළුවන්. හැබැයි මේ හිස් ස්වභාවයේ හොඳට අවධානය යොමු වෙලා හොමු කරගෙන ඉන්නකොට නැවතත් ඔන්න පේන්න ගන්නවා. නැවතත් ඒ පේන්න ගත්තාම අපිට පුළුවන් මේ හිස් බවක් නැහැනේ දැන් තියෙනවා අරමුණක්. හොඳට දැන් අරමුණ නිරීක්ෂණය කරනවා. ඒක ආයි ගෙවිලා යනවා ඔන්න නැවත හිස් බවක් එනවා. ඉතින් මේ වගේ අරමුණ මතුවෙන්නත් පුළුවන් අරමුණ ගෙවිලා යන්නත් පුළුවන්. ඉතින් මේ දෙකේදී මොකක්වත් එකකටවත් අපි අනවශ්‍ය විදිහට ඇල්මක් ඇති කරගන්න නැතුව දෙකෙදිම සමහිත පවත්වමින් වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඊළඟට කද්ද කියන්න හිතුණා. අවසානයේ අවසාන කොටස පොඩ්ඩක් කියන්න ලියලා මහත්තයා ඒකේ.
මෙහෙම නැවතත් මා මූල කර්මස්ථානට හිතගෙන යයි. නැවත ටික වෙලාවක් මූල කර්මස්ථානේ සිටෙදී හිස් බවක් දැනෙතත් නැවත සිතුවිලි එයි.
ආ හරි. දැන් මේ සිතුවිලි එන අවස්ථාවේදී ඒ ගැන අවධානය, يعني පස්සේ හැබැයි අවධානය යොමු කරන්න පුළුවන් දැනට සිතුවිලි ටික එහෙම යන්න දෙන්න. දැන් මූල කර්මස්ථානය පිම්බි මහකලීම නිසා දැන් මේක මේ විස්තර කරන්න පුළුවන් නම් මේ යෝගියාට කොච්චර කාලෙක ඉඳන් මේක කරනවද, කොයිතරම් මේ කියන්නේ හොඳට වඩාගත සතියක් තියෙනවද කියලා ඒ අනුව පොඩ්ඩක් වෙනස් කරන්න පුළුවන්. ආරම්භක යෝගියෙක් නම් සිතුවිලි ගැන කිසිම අවධානයක් යොමු කරන්න නැතුව සිතුවිලි අතහැරලා දාලා නැවත මූල කර්මස්ථානයට එන්නයි තියෙන්නේ.
හොඳයි. ගරු ස්වාමින්වහන්සේ, මා වර්ෂ 4ක පමණ කාලයක සිට භාවනා කිරීමේ නිරතව සිටිමි. ඒ ලැබෙන අවස්ථාවන්ට අනුව සක්මන් භාවනාවේ නිරතව සිටින විට නිරතව සිට පර්යංගයට ගිය විට මිනිත්තු 5කදී පමණ සිත සමාහිත නිශ්චල තත්වයකට පත්වේ. ඒ මා ඉදිරියේ පිරුණු දියපොකුණක් ඇතසේ දැනීමක් විහිදී එහිදී කිසි විඩාබර ගතියක් නොදැනේ. මෙම නිශ්චලත්වය තුලදීම වරින් වර සිතුවිලි ඉදිරියේ පිනුමක් ගසා යන්නක් මෙන් දැනේ. ඒ ඇති වී පැවති නැතු යන්නක්සේ සලකා උපේක්ෂා සහගතව බලා සිටිමි. මින් ඉදිරියට භාවනාව පවත්වාගෙන යාම පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික උපදේශිතා ඊත සිතින් අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
ඒ අර පිනුම් ගහන සිතුවිලි හැම යන්නරින්නයි තියෙන්නේ. දැන් අර දැන් කාගෙද දැන් ප්‍රශ්නේ? හොඳයි. මේ දැන් තමන්ට තේරලා තියෙනවනේ යම්සි නිශ්චල බවක්. දැන් කොච්චර අවුරුදු 7ක් කියලා විතර බහනා කරලා තියෙනවනේ? 4ක් විතර. දැන් හොඳයි. දැන් මූල කර්මස්ථානයේ වශයෙන් භාවිතා කරේ ආනාපාන සතියද?
ඔව් සමිනාස. මේ දැන් සක්මනේදී මට පුළුවන් කෙලින්ම මේ එන්න මේ ආනාපාන සතියට දැන් gederedi වගේ සක්මන අඩුයිනේ. ඒ වගේ වෙලාවක මම කරන්නේ මේ දැන් මෛත්‍රී භාවනාව නැත්තම් බුද්ධානුස්සතිය වගේ ගිහිලා අර හිත ටිකක් නිශ්චල කරගෙන ආපහු එනවා මේ
ආනාපාන
සතියට. ඒ විදිහට තමයි එන්නේ. දැන් මෙහෙදී නම් අවශ්‍ය වුණේ නැහැ. ඒක කෙලින්ම එන්න පුළුවන්කම තිබුණා.
ඔව්. ඒ ආවට පස්සේ දැන් ආයි පොඩ්ඩක් විස්තර කරන්න. එහෙමනම් ජස يعني දැනිච්ච හොඳම මට්ටම මොකද්ද?
ඔව් දැනුණ හොඳම මට්ටම තමයි දැන් මම ඉන්නකොට දැන් මගේ ඇඟට අර උපවාසය අර අනිත් යෝගීන්ට පැහැදිලි කරා වගේම ඔය කම්පන මටත් දැනෙනවා. මම ඉතින් ඒ කම්පනය කොහොමටත් ගණන් ගන්නෑ. මේ සමහරු කියනවා මගේ ඔළුව මෙන්න මෙහෙම ගැස්සෙනවා දැක්කා කියලා. ඉතින් ඒ වගේ දේවල් ඉතින් මට නිරන්තර දැනෙච්ච දේවල්. ඉතින් ඒ නිසා මම ඒව ගැන සැලකිලිමත් නැහැ. දැන් ඔය හිතවිලියන එක දිහා මට මේ මෑතක ඉඳලා හිතෙල්ලේ මුලයි ඒක මේ එන විදිහයි ඊට පස්සේ නැති වෙලා යන බොහොම ශනික තත්ත්වයක් තමයි පේන්නේ. ඊට පස්සේ මට නිකන් ඒක දැනෙන්නේ මම නිකන් මේ නිකන් වතුරක් ඉදිරියේ ඉන්නවා වගේ. අන්න එහෙම තමයි තේරෙන්නේ.
ඔව්. දැන් මේ කියන්නේ මම මෙහෙම විස්තර කරොත් හරිද? වතුර තියනවා නිශ්චලව. ඒ වතුර නිශ්චල වතුරේ නිකන් මාකරේ ගන්නියම් මතුවෙලා ආයි පොඩ්ඩක් වෙනස්ලා ආයි නැවතත් නිශ්චල බවටමයි එන්නේ.
ඔව් මම අයිනක ඉන්නා වගේ තමයි මට තේරෙන්නේ. මම ඒ නිකන් මගේ ඉදිරියේ මෙහෙම අර දැන් මෝදක් වගේ එහෙම ජලාශයක් ඉස්සරහා ඉන්නා වගේ තමයි මට තේරෙන්නේ. එතනින් එහාට යෑමක් නැහැ. ඊට පස්සේ මම ටිකක් වෙලා ඉඳලා ආයි හැරිලා ඇවිල්ලා ආයි මූල කර්මස්ථානෙන් ආයෙත් ටිකක් කරලා එනකොට එතෙන්මයි යන්නේ. එතනින් එහාට යවෙන්නේ
නැහැ. හොඳයි. දැන් ඒ කියන්නේ අපි මම මෙහෙම විස්තර කරන්නම්. දැන් අපි
දුන්නු
හොඳට මේ නිශ්චල වෙච්ච ජලාශයක් තියෙනවා. මේ ජලාශයේ මේ නිසංසල බව තමයි යාගේ සාමාන්‍ය ස්වરૂපේ. හරිද? ඊළඟට දැන් මේකට අපි දුන්නු ගල් කැටයක් වටුනහම මත්තන් මොන හරි කොළයක් වටුනහම නිකන් රැලි යනවා. රැලි ගිහිල්ලා දැන් ඊට පස්සේ ඒ රැලිත් කියන්නේ අපය ගණන් පවතිනව නෙමෙයිනේ. පොඩි වෙලාවක් පවතිනවා. ආයි ඒක අවසන් වුණාට පස්සේ නැවතත් අර නිශ්චලත්වයට යනවා. එහෙම ගතියක්ද තියෙන්නේ?
අන්න ස්වාමිනාස් දැන් එහෙමත් වෙනවා. දැන් සමහර වෙලාවට ඒ ජලාශය නිකන් ගැඹුර පිනිපිනි වගේ මට එහෙම තියෙනවා.
අන්න
එහෙම ස්වභාවයක් තමයි වැඩියක්ම තියෙන්නේ. අර ඔබ වහන්සේ කියපු ස්වරූපෙත් ඉඳලා හිටලා දැනෙනවා.
දැන් මම මේ කියපු ජලාශය හිතින් හදාගත්ත පෙනෙන එකක් නෙමෙයි
නේ. නෑ ඒක මේ නිකන් මෙහෙම ගමනක් යනකොට ඉස්සරහට මොකක් හරි අමින්න දැනීම ඉන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. මම හිතලා නැහැ කොහොමටත්.
හොඳයි. දැන් කමන්ට් පුළුවන් දැන් බලන්න. අපි තුමු දැන් අවධානය සිතුවිලි වලට යොමු වුණ නිසා. දැන් තමන්ට දැන් හැකියාවක් ලැබිලා තියෙනවානේ මේ සිතුවිලි වලම කොහොමද සිතුවිල්ලක් පටන් ගන්න වෙනස් වෙන්නේ කොහොමද නැති වෙලා යන්නේ කොහොමද
කියලා. ඔව් ඒක බොහොම ශනිකව වෙනවා.
හරි. හොඳයි. දැන් එහෙම අපි තුමු දැන් තමන් නිහඬව හිටියා සිතුවිලි වලින් තොරව හිටියා. සිතුවිල්ලක් ආවා. ඒක ගැන බොහොම මධ්‍යස්තව ඒක නිරීක්ෂණය කරා. නිරීක්ෂණය කරනකොට සිතුවිලි ඔන්න ඒ පටන් ගත්ත හැටි වෙනස් වුණ හැටි දුර වෙලා යන හැටි තේරුම් ගත්තා. තේරුම් ගරලා ඒකෙන් බාධාවක් කරගන්න නැතුව එහෙම යන්න දුන්නා.
ඔව්.
හරිනේ. එහෙම යන්න දුන්නාට පස්සේ නැවතත් අපි අර නිශ්චලත්වයට මේනවා.
එහෙමයි සර්.
ඊළඟට ඊළඟට අපි තුමු පොඩ්ඩක් ඒ නිශ්චලත්වයේ හිටියා. නැවතත් තරම සිතුවිල්ලක් එනවා. පොඩ්ඩක් යා දඟලනවා. දඟල් දේවල් වල ආයෙ එහෙම යනවා.
එහෙමයි ස්වාමීනි.
හරි. ඔය අපේ අර නිශ්චලත්වය දැන් අපේ gedara කරගන්න. තමන්ගේ හිතේ gedara බවට ඒ නිශ්චලත්වය පත් කරගන්න.
හ්ම්.
ඒ කියන්නේ හිත දැන් බහුලව තියෙන්න ඕනේ ඒ නිශ්චල භවේ.
එහෙමයි.
ඒ නිශ්චල භවයේ හිත පවත්වමින් නැවත නැවත එන සිතුවිලි වලට එන්න ඉඩ දෙමින් දැන් මේ සිතුවිලි සමහර වෙලාවට ඕනනම් දැන් පොඩ්ඩක් නිරීක්ෂණය කරන්න පුළුවන් ක්‍රම විවිධ විදිහට භාවිතා කරන්න පුළුවන් අපි හිතමු දැන් අපි හිතමු මතක් වුනේ මා කරේ දැන් රැකියාවක නිරත වෙනවද
මම විස්රාමිකයි ස්වාමීන් වහන්සේ.
හා හරි මං කාරිය අපි තුමු ගෙදර කාරිය කරන්න තියෙන වැඩක් ගැන මතක් වුණා.
ඔව් ගෙදර වැඩක් වගේ.
ඔව් ඒ මතක් ඒ මතකයේ හරහා තමයි දැන් ඔන්න සිතුවිල්ලක් ආවේ.
ඔව්.
දැන් Tamanට තේරුම් ගන්න පුළුවන් අර කරන්න තියෙන වැඩේ කියන හේතුව හරහා තමයි දැන් මේ සිතුවිල්ල මතුවලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. ඉතින් මේක මම කරගන්න තේරුමක් නැහැ. මේක මගේ කරගන්න දෙයක් නැහැ. මේ ඉදිරියට කරන්න තියෙන දෙයක් හා දෙයක් නිසා ඒකට මගේ තියෙන ඇල්ම නිසා තමයි දැන් මේ සිතුවිලි පහළ වෙලා තියෙන්නේ. එහෙම තේරුම් අරගත්ත අතල්ල දැම්මා.
හ්ම්.
ඊළඟට ඔන්න තව සිතුවිල්ලක් ආවා. ඔන්න තොරත් තේරුම් ගන්න මේ අර අනුසය ගැන මතක් කළානේ මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ තරම් තේරුමක් නැහැ. මේක වැදගැම්මකට තියක් නෙමෙයි. කියලා එහෙම අතහැරියා.
ඔව් එහෙම තමයි මම හිතෙනවා මට නිකම්ම.
හරි. එහෙමනම් හොඳයි. ඒ එහෙම අර එන එක ඒකේ අර තියෙන නිස්සාර බව. මේකේ ඒ තරම් හරයක් නැති බව. තේරුම් අරගැනීමෙන් අතරින් තියෙන්නේ. එහෙම තේරුම් අරගැනීමෙන් අතහරිනවට තව හොඳට මේකේ අර නිශ්චලත්වය හොඳට තහවුරු වෙනවා.
එහෙමයි
සරණයි. නිශ්චලත්වය තමන්ගේ නිවහන බවට හිතේ පදිංචි ස්ථානයේ බවට පත් වෙනවා. එහෙම වෙන්න හොඳට අනුග්‍රහ කරන්න. එහෙම අනුග්‍රහ කරමින් අර සිතුවිලි වල ඒ නිස්සාරත්වය දකිමින් ඒක දැන් හොඳට දැන් ගෙවිලා ගියාට පස්සේ තියෙනවනේ දැන් නැවත එන්නේ මේ නිශ්චල බවටමනේ.
ඔව් නිශ්චල ස්වභාවයම තමයි නැවත.
ඒ නිශ්චල බව හොඳින් ඇසුරු කරමින් නිශ්චල බවට සතුටු වෙමින් යන්නයි තියෙන්නේ දැන්.
එහෙමයි සම්මත. දැන් ඒක අතහැරලා ආයෙම මූල කර්මස්ථානෙට.
දැන් මූල කර්මස්ථානෙ එන්න අවශ්‍ය නැහැ.
අවශ්‍ය නැහැ.
මොකද දැන් ඊට වඩා බොහොම කියන්නේ මධ්‍යස්ථ බවක් දැන් ලැබිලා තියෙනවා.
එහෙමයි සම්මත.
ඒ මධ්‍යස්ථ බව භාවිත කරන්නයි තියෙන්නේ දැන්.
දැන් මම සක්මනේදී ගිහිල්ලා ආයෙම අර මධ්‍යස්ථ භවයේ ඉඳලා
අන්න හරි සක්මනේ යෙදෙනකොටත් බලන්න හිත නිකන් gedetta ගත්තා වගේ ඔය නිශ්චල බවට ගන්න බලන්න දැන්.
හ්ම්.
දැන් සක්මනට යනවා මුලින් පොඩ්ඩක් ඕනනම් වම දකුණ කියලා පොඩ්ඩක් සතිය හදා ගන්නවා. සතිය හදාගෙන ඊළඟට දැන් මේ නැවතත් මේ නිශ්චල බවට හිත ගන්නවා. හිත අරගෙන එතනින්නම් තමයි දැන් ඊළඟට දැන් සිතුවිලි අහුවෙලා තියෙන නිසා සිතුවිලි ඔස්සේම දැන් යන්න පුළුවන්. චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පැත්තකට දැන් මේ යන්නේ. කායනුපස්සනාවේ හිටියා මේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පැත්තට දැන් යමු වෙලා තියෙන්නේ.
එහෙමයි ස්වාමීනි.
දැන් එතකොට මේ මධ්‍යස්ථ භවයේ ඉඳලා දැන් මේ සිතුවිලි නිරීක්ෂණය කරනවා. ඔන්න මේකේ තරම් තේරුමක් නැහැ කිව්වා අතහැරලා දැම්මා. ආයි නිශ්චල බවට ආවා. මේකේ තියෙන හේතු දැක්කා, තේරුම නැති බව දැක්කා අතහැරලා දැම්මා. ආයි නිශ්චල බවට ආවා. ඔහොම ඔහොම කාලයක් යනවා. හොඳයි.
එහෙමයි ස්වාමීනි.
ගරුණ ස්වාමින්වහන්ස අපට අනුකම්පා කර අනිමිත්ත, අප්පනීත, ශුඤ්‍යත යන ආකාර තුන පහදා දෙනෙමින් নমস্কার පූර්වකව ඉල්ලා සිටිමි තෙරුවන් සර්.
අන්තිම ප්‍රශ්නේද? ලියන ගහත්තයත් කට්ටියටම හරියන්නේ කියලා. හොඳයි. මේ දැන් සාමාන්‍යයෙන් විස්තර කරනවා දැන් අපි හිතමු නිරීක්ෂණය කරගෙන යනකොට අපි හිතමු කෙනෙකුට අපි ආනාපාන සතියම අරගෙන විස්තර කළොත් ආනාපාන සතියේ මේ උණුසුම් ගති සිසිල් ගති නම් අපිට හොඳට අවධානයට ලක්ුණේ මේවැය තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට වැටහෙන්න ගත්තාම එක්තරා අන්දමකින් අරමුණ විරංජනීය වීමක් අරමුණේ තියෙන නිමිති නොගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් මුලින් හොඳට තමන්ට වැටහුණා උණුසුම් ගති සිසිල් ගති අපි තුමු කම්පන චංචල ස්වභාවයන් ඔක්කොම වැටහුණා. නමුත් පස්සේ වැටහෙන්නේ නැහැ ඒ වෙනුවට නිකන් හිත අරමුණු ඇතුළට වද්ද නොගන්නා ස්වභාවයක්. ඒ කියන්නේ අරමුණේ තියෙන රසයන් උරා නොගන්නා ස්වභාවයකට පත් වෙන්න පුළුවන්. සාමාන්‍ය කියනවා අරමුණ ගෙවී ගියා කියනවා විරංජනේ වුණා කියනවා නිමිති නොගන්නා ස්වභාවයකට පත් වෙනවා. එතකොට දැන් අවශ්‍ය නම් ගිහිල්ලා බලෙන් ඔක ගන්නත් පුළුවන්. හැබැයි දැන් හිත හුරු වෙනවා අරමුණු නොගෙන ඉන්න ස්වභාවයකට. අරමුණු කිව්වට නිමිති නොගෙන ඉන්න ස්වභාවයකට. හැබැයි මේක අර අනිත්‍ය හොඳට ප්‍රකට වීම නිසා තමයි මේක හුඟක් දුරට සිද්ධ වෙනවා කියලා සාමාන්‍යයෙන් පොතපතේ කියන්නේ. කෙසේ හෝ වේවා දැන් මේ අර නිමිති නොගන්නා ස්වභාවය නිසා අරමුණ ඇතුළට වැද්ද නොගන්නා නිසා දැන් ඇතිවෙච්ච මේ ශාන්ත ස්වභාවය අපි සාමාන්‍යයෙන් අනිමිත්ත පැත්තෙන් තමයි විස්තර කරන්නේ. කියන්නේ මොකද නිමිති ගන්නෙ නැහැ. ඊළඟට තවත් කෙනෙකුට දැන් මේකේ මේ සිද්ධ වෙන කාරණාව තමන්ට කිසිම පාලනයක් නැති බව තේරෙනවා. ඒ කියන්නේ තමන් උත්සාහ කරාට මේක ඒ ප්‍රාර්ථනා කරන විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේ. උත්සාහ කරාට තමන්ට කිසිම පාලනයක් තමන්ගේ විෂයෙහි වසයෙහි පැවැත්වීමක් කරන්න බෑ. ඉතින් මේක තේරුම් ගත්තට පස්සේ අරමුණ ඔහේ අතරලා දානවා. ඒ කියන්නේ අරමුණ ගැන කිසි මේ සතුටක් නැහැ. අරමුණේ තියෙන නිෂ්පලත්වය, නිස්සාරත්වය, ඒක තියෙන බොල් බව දැකලා අතාරිනවා. ඒ අතහැරීම හරහා එන්නේ හිස් බවක්. ඔතන අපි සාමාන්‍යයෙන් ශුන්්‍යත කියලා කියනවා. මොකද එයාට තේරෙන්නේ මේ අරමුණේ කිසි හරයක් නැහැ. අරමුණේ කිසි සාරයක් නැහැ. අරමුණ මට උමනා විදිහට හසුරවන්න බෑ. තවත් වශයෙන් කියනවා නම් අනාත්මයි. එතකොට මේ අනාත්ම ස්වභාවය හරහා තමයි ශුන්්‍යත කියන එකට යවෙන්නේ. ඊළඟට තවත් කෙනෙක්ට සිද්ධ වෙනවා මේ එයාට තේරෙනවා මේකේ මේ බලාපොරොත්තු තියාගන්න එක, ප්‍රාර්ථනා තියාගන්න එක හරි කරදරයක්. දැන් මේ යන ගමන තණ්හාව මත මුල් වෙලා යන්නේ. සංසාරේ ඇවිදින්නේ අපි තණ්හාව මුල් කරගෙන. ඉතින් මේ එයා මේ කරුණ හොඳට තේරුම් අරගෙන කිසිම ප්‍රාර්ථනාවක් නැහැ. හිත හරීම නිස්කලංකව ආතතිගත වීමකින් තොරව පවත්වන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ එයාට තේරෙනවා මේ මොකක් හෝ ආසාවකින් තමයි ආතතියක් හටගන්නේ. අරමුණක් ඇතුළට වැද්දගන්නේ. එහෙම නැත්නම් අරමුණක අපි බැසගන්නේ ඒ අරමුණට තියෙන යම්කිසි කැමැත්තක් නිසා. මේ බව තේරුම් අරගෙන එයා උත්සාහ කරන කිසිම කැමැත්තකින් තොරව ප්‍රාර්ථනාවකින් තොරව ඉන්න උත්සාහ කරනවා. අන්න ඒ හරහා මේ ප්‍රණිදි කියන්නේ ප්‍රාර්ථනා. ප්‍රාර්ථනා වලින් තොර ස්වභාවයකට හිත යන්න පුළුවන්. ඒක අපි සාමාන්‍යයෙන් කියන අපණිහිත කියලා. ඉතින් අපිට මේකෙන් කොයිකට අපිව යයිද කියලා කියන්න බෑ. ඒ නිසා මේවා දැනගත්තර කමක් නැහැ. මම මෙන්න මේකට යන්න ඕනේ කියලා තමන්ව බලෙන් එකකටවත් යොමු කරන්න යන්න එපා. එහෙම යොමු කරන්න ගියොත් මේ භාවනාව අසාර්ථකයි. මොකද මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන මාර්ගය මේ පෙන්ලා දෙන මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන කමටහන් හරිම සෞඛ්‍ය සම්පන්නයි. මේවෙන් වෙන්න තියෙන හානි අතුරු ආබාධ නැතිම තරම්. ඉතින් මේ බොහොම මනස ස්වාභාවිකව සරලව වැඩෙන්න දීම හරහා තමයි මේ මනසට ගැළපෙන, මනසට කිසිම ආයාසයක් නොදැනෙන, ආතතියක් නොදැනෙන පැත්තක් ඔස්සේ මනස විසින්ම චිත්ත නියාමයක් වශයෙන් අපිව අරගෙන යනවා. ඉතින් ඒකයි බොහොම, ඒ කියන්නේ નિરાයාසයෙන් මේක වෙන්න ඉඩ දෙන්න ඕනේ. එතකොට මේ තුනෙන් මොහොකට හරි යආවි. තමන්ගේ ruci අරුචිකම් අනුව සංසාරේ අපි පුරුදු වෙච්ච ආකාරය අනුව මේ තුනෙන් එකකට විපස්සනා වෙදී මේ යන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කාරණා දැනගෙන හිටියට කමක් නැහැ. සුත්තමේ ඥානයක් වශයෙන් තියාගෙන හිටියට කමක් නැහැ. හැබැයි මේකට මම යන්න ඕනේ කියලා අමුතු එකක් හදාගන්න යන්න එපා. මනස යන පැත්තට අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. හොඳයි.
සම්නාස මේ පැහැදිලි කරගන්න.
ඔව්.
කෙනෙක් අර මාර්ගඵල අවබෝධයට යන්නේ ඒ විදිහට
මොකක්ද තියෙන්නේ?
මාර්ගඵල අවබෝධයක් කරා යන්න කෙනෙක් ඔය තුනෙන් එකක්
පැත්තට සාමාන්‍යයෙන් ඔව් සාමාන්‍යයෙන් එහෙම විස්තර කරනවා. ඒ කියන්නේ මේ ශුන්්‍යත අනිමිත්ත අපහණිත කියන තුනට අපි සාමාන්‍යයෙන් කියන විමෝක්ෂ මුඛ කියලා. ඒ කියන්නේ හිත විමුක්ත වෙන, හිත නිදහස් වෙන දොරටු. කියන්නේ දැන් අපිට සාමාන්‍යයෙන් මේ අරමුණු වල ඉන්නේ මේ. කියන්නේ අපි මනස අරමුණු වල හිර වෙලා අරමුණු බදාගෙන තමයි සාමාන්‍යයෙන් ගත කරන්නේ. මුළු සංසාරේ පුරාම මේ හිත පවතින අරමුණුත් එක. දැන් අපිටම කෙනෙක්ට අනිමිත්ත කියන පැත්තෙන් ආවා කියලා. එයා මේ දැන් අරමුණු වල නිමිති නොගැනීම නිසා අරමුණට දැන් බැහැ ගන්නෑ. අරමුණ ඇතුළට යන්නේ නැහැ. එක්තරා අන්දමක නිකන් හිඩසක් පවත්වනවා. අරමුණ තියෙනවා. හැබැයි අරමුණ ගන්න නැහැ ඇතුළට. ඉතින් අරමුණෙන් හිත විමුක්ත වෙනවා. අරමුණෙන් හිත නිදහස් වෙනවා. ඉතින් ඒ වගේමයි ශුඤ්‍යත හරහාත්, කියන්නේ දැන් මෙයා මේක තියෙන මේ නිස්සාරත්වය දැකලා, බොල් බව දැකලා, අනාත්ම ස්වභාවය දැකලා අරමුණ එයා අතහැරලා දානවා, ප්‍රතික්ෂේප කරනවා. වැද්ද ගන්න නැහැ. ඉතින් හරහාත් වෙන්නේ හිත නිදහස් වෙනවා. ඉතින් ඒ පැත්ත, ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන නිවන ඇත්තන බුදුහාමුදුරු කියන්නේ සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. එහෙමනේ බුදුහාමුදුරු විස්තර කරන්නේ නේද? ඉතින් ඒ පැතිවලට තමයි මේකෙන් එකගෙන යන්නේ අපිව. ඒක හරියම ලස්සනට මේ අරමුණු වලින් හිත නිදහස් කළා, විමුක්ත කළා, ලබල දෙන පැත්තකට ඉතින් ක්‍රමානුකූලව අරගෙන යනවා. හොඳයි. යන්නයි තියෙන්නේ. හොඳයි, එතෙන්ට යන්නයි තියෙන්නේ දැන්. හොඳයි. හරි. එහෙනම් ඉතින් අපි දැන් පැයකුත් විනාඩි 15ක වගේ කාලයක් සාකච්ඡාවේ ඉදිරිය තියෙනවා. ඉතින් මේ අන්දමින් අපි දැන් කට්ටිය බොහොම හොඳට කරගෙන යන බවත් තේරෙනවා. ඉතින් තවතුරටත් උනන්දුවෙන් මේ දවස් තව අපිට 5ක් 6ක වගේ කාලයක් ඉදිරියට තියෙනවා. ඉතින් බොහොම يعني නිවැරදි පාරට දැන් වැටිලා මේ සෑහෙන ප්‍රගතියක් ලබාගත් බව තේරෙනවා. තවදුරටත් උනන්දුවෙන් කටයුතු කරගෙන යන්නයි තියෙන්නේ. අපි නැවතත් පහට ධර්ම දේශනාව සඳහා සූදානම් වෙමු. නැවත හමු වෙමු. එතෙක් සියලු දෙනාටම තෙරුවන් සරණයි.